දෙයක්ද, එහෙම නැත්නම් හටගන්න නිරුද්ධ වෙන දෙයක්ද, පවතින දෙයක්ද? භාවනා කරන ඉරියව්වදී ඇහෙන. ඒ වාඩි වෙලා ඉඳිය හැටි. මාව පේනවද? පේන්නේ කොහෙන්ද? ඒහේ හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්න හැක්ද පවතින හැක්ද? හේතු ප්‍රත්‍යයන් දැන් හේතු ප්‍රත්‍යයන් කියන්නේ මෙන්න මේ සත්‍ය වර්ගයේ හටගෙන නිරුද්ධ වෙන හැක්ද තියෙන්නේ? එහෙම නැත්නම් පොඩ්ඩකට කලිනුත් තියෙන දැනුත් පවතින අනාගතෙත් තියෙන හැක්ද තියෙන්නේ?
නිරුද්ධ වෙන හැක් තමයි. හා? සත්‍ය නිරුද්ධ වෙන.
දැන් ඔය ඉරියව්ව වෙනස් කළොත් ඔය ඇහැ තියනවද නැද්ද? මම නැගිට්ටොත් ඇහැ තියනවද?
තියනවා.
වාඩිලා ඉද්දිත් ඇහැ තියනවා නෑ, නැගිට්ටාමත් ඇහැ තියනවා. දැන් මේ ශබ්ද වගේ ඇතිවිලා නැති වෙන ඇහැක්ද නැත්තම්? පවතින ඇහැ.
ශබ්ද වගේ ඇතිවිලා නැති වෙන ඇහැ.
තමන්ට හිතෙන්නේ කොහොමද? ඇහැ කොහොම තිබුණත් ප්‍රශ්නයක් නැහැ. තමන්ට ඇහැගෙන හිතෙන්නේ කොහොමද? හිතෙන්නේ පවතිනවා. සතර ඉරියව්වෙම තියෙන ඇහැක් නේද අපිට තියෙන්නේ? ඉඳගෙන හිටියත් ඇහැ තියෙනවා, නැගිටලා හිටියත් තියෙනවා, ඇවිද්දත් තියෙනවා, හිතාගත්තත් තියෙනවා. කන සතර ඉරියව්වෙම තියෙනවා නේද? මතක ඇති කාලේ ඉඳන් තියෙනවා නේද? ඇහැ තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා. ඉතින් දැන් පෙන්වන්න හදනවා නෑ නෑ, මොකද අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය. දැන් අපි ඉන්නේ මොන දෘෂ්ටියේ? ඕක මැරෙන කම්ම තියෙනවා නේද? පෙනීම චිත්තක් අඩුවේ, ඇහිම පොඩ්ඩක් අඩුවේ. ඒ වුණාට මැරෙන දවස වෙනකම්ම ওই ටික තියෙනවා නේද? ඇහැ තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, ශරීරය තියෙනවා. දැන් අපි ඉතින් ධර්මයේ අහලා තියෙන අනිත්‍යයි කියලා එහෙනම් ඒක වෙනස් වෙනවා, වෙනස් වෙනවා, වෙනස් වෙනවා කියලා බලන්න හදනවා. වෙනස් වෙනවා කියලා නම් දකි ඉතින් පෙනීම ටිකක් අඩු වෙලා යනකොට. ඒකද මේ ධර්මතාවය? පටිච්ච සමුප්පන්න හේතුප්‍රත්‍යයෙන් හටගෙන හේතුප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන ධර්මතාවය. ඊට වඩා ටිකක් වෙනස් වෙනවා නේද? මේ ශබ්දයේ වගේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවය තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මතාවය. අපි 요거 දකින්න නැති හින්දා තමයි සසරේ යන්නේ. නේද? තිර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. දැන් ඇහැට පේන රූපය අපිට හිතෙනවා නම් මේ අපි දකින්න කලින් උත් රූපය තිබුණා, දැන් තියෙනවා, අනාගතෙත් තියෙනවා. ඒ වෝ අපිට තේරුම් ගන්න බැරි හින්දා තමයි මේ එක එක උපමා වලින් කියන්න හදන්නේ. වතුරට ඉපෙන බල්ලෙකුට මොකද වෙන්නේ? වතුරේ අපි දන්නවා වතුරේ තියෙන ඡායාව උට පේනවා නේද? තමන්ගේම ඡායාව, බල්ලෙක්ගේ ඡායාව පේනවා. දැන් බල්ලා හිතන්නේ මොකද? තව බල්ලෙක් ඉන්නවා කියලා. එහෙනම් තමයි උකේ ඉඳි ගන්න, දුරන්නේ, ගොරවන්නේ, පහුරු ගන්නේ නේද? ඇයි? බල්ලා හිතනවා තව බල්ලෙක් වතුරේ ඉන්නවා කියලා. දැන් අපි බල්ලගෙන් ඇහුවොත් ඇයි තරහ අරන් තියෙන්නේ? තව බල්ලෙක් ඉන්නවා. ඇයි තව බල්ලෙක් ඉන්නවා කියන්නේ කියලා ඇහුවොත් මොකක් කියයිද? පේන අන්න ඉන්නවා, පේනවා. ඇවිල්ලා බලන්න හරි. පේන හින්දා. නේද? දැන් බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ ඇයි? පේන හින්දා. දැන් එයා ඇත්ත ඇති හැටියටද දැක්කේ? එහෙම නැත්නම් ඇහැ පෙන්න නැහැ කියන දෙයද? ඇහෙන් තමයි පෙන්නේ බල්ලෙක්. අපිට ඇහැ කියන දේ විශ්වාස කරපු හින්දා තමයි බල්ලෙක් ඉන්නේ. අයි බල්ලෙක් ඉන්නේ මේ පේනවා. නේද? දැන් බලන්න තමන් ඉන්නේ 90ක් තියනවද මෙතන? තියෙනවා. ඇයි 90ක් තියෙන්නේ? පේන නිසා. බල්ලා දීපු උත්තරේ අපි දෙන උත්තරේ මොකද්ද වෙනස? අපි කියන්නේ නම් බල්ලා මොඩයි බල්ලා රැවටිලා අපි රැවටිලා නැහැ. ඇහැ පාවිච්චි කරලා තියෙන එකේ වෙනසක් තියනවාද? බල්ලා ඇහැ පාවිච්චි කරපු එකේ අපි යනවා. පේන දේ තියනවා කියන එක නේද ඔය කියන්නේ? බල්ලා කිව්වෙත් පේන දේ තියනවා. බල්ලෙක් ඉන්නවා පේනවා. ඉන්න නින්ද පේනවා. අපි කියනවා කණුවක් තියනවා පේනවා. පේන නින්ද
තියෙනවා.
සර් මේ දෙකම එක නෑ. මේක ඇල්ලුවොත් තියනවා, ඒක ඇල්ලුවොත් නෑ. හා. අන්න දැන් අපි නුවණක්කාරයි කියලා කියන්න කියනවා. අතන ඇල්ලුවොත් බල්ලෙක් අහුවෙන්නේ නැහැ. මෙතන ඇල්ලුවොත් කණුවක් තියෙනවා. නේද? දැන් අපි තව සාක්ෂිකාරයෙක්ව ගත්තා. ඇහැට අමතරව අත කාය ස්පර්ශ. බල්ලට එක ආයතනයක් කියන්නේ අපිට ආයතන දෙකක් තියෙනවා. නේද? බල්ලා ඇහෙන් දැකලා විතරයි පේන දේ තියෙනවා කිව්වේ. අපි ඇහෙන උද්දක්කා පේන දේ තියෙනවා කියලා දැන් ඒක අල්ලලා බලලා කාය ස්පර්ශයෙන් දැනගෙන තියෙනවා කියලා. දෙන්නේ කියන හින්දා හරි. බල්ලට කිව්වෙත් කෙනයි. නේද? දැන් දෙන්නේ අපිට කිව්වත් දැන් අපි සාක්කිය අහන. මෙයා කියන එකක් තව කෙනෙක්ගෙන් අහනවා එයත් කියනවා ඒකම. දැන් ඔය දෙන්න එකක් කිව්වා කියලා ඒක ඇත්ත ඇති හැටිම වෙන්න පුළුවන්ද? දෙන්නම බොරු කිව්වොත් එහෙනම් මොකද තත්ත්වය? දෙන්නම බොරු කාරයෝ නම් ඒ දෙන්නගෙන් අහලා හරියනවද? දැන් අපි එක්කෙනෙක් කියපු එක ඇත්තද බලන්න ඇහුවේ තවත් බොරු කාරයෙක් ගෙන්න. අපි ඇත්ත දකීද? අන්න දැන් බුදුහාමුදුරුව ගැන ශ්‍රද්ධාව ඉන්නවා. ආයතන විශ්වාස කරන්න එපා. ඇහැ විශ්වාස කරන්න බැරි හින්දා අහනවා කයි. කාය ස්පර්ශ. නරය තියෙන එක ඇත්තද? අයත් කියනවා. ඔව් ඇත්ත තමයි අර තියෙනවා. දැන් අපි විශ්වාස කරලා ඉවරයි. හරි? දැන් අපි කියනවා අපි නුවණක්කාරව බලලා මෝඩයි. බල්ලා එහෙන් පේන දේට තියනවා කියලා රැවටිලා. අර වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා රැවටිලා. අපි රැවටිලා නෑ. අපිට එහෙන් පේනවා විතරක් නෙමෙයි අපි තියනවා කියන්නේ ඒක අල්ලලා බලන්නත් පුළුවන් කියලා. දැන් ඕක විමසන්න ඕන. දැන් පළවෙනි දේ ඇහැ වෙනම අරන් බැලුවොත් වෙයි ඇහැට පේන දේ තියනවාද? තියෙන දෙයමද පේන්නේ? බල්ලගේ උදාහරණයෙන් පේනවා එහෙම නෙවෙයි කියලා නේ. පෙනෙන ස්වභාවයක පවතින ස්වභාවය තව එකක්. පේන ස්වභාවය තමයි බල්ලෙක් ඉන්නවා. කියන්නේ සතර මහා ධාතු බල්ලෙක් ඉන්නවා නේද? පණ තියෙන බල්ලෙක් ඉන්නවා කියලා නේ පේන්නේ. පේන ස්වභාවය. පවතින ස්වභාවයේ බල්ලෙක් ඉන්නවද? නෑ. එතන වතුර තියෙනවා. නේද? වතුරේ හැදෙන ඡායාවක් තියෙනවා. එතකොට පේන ස්වභාවය එකක්, පවතින ස්වභාවය අනෙකක්. එතකොට ඇහැ තේරුම් ගන්න ඕන මේ දේ. ඇහෙන් පෙන්නුම් කරන ස්වභාවය එකක්, පවතින ස්වභාවය වෙන එකක්. දැන් බුදුරජාණන් වහන්සේ ඔබට උපමාවක් දෙනවා මිරිඟුව වගේ කියලා. මිරිඟුව කියන්නේ මොකද්ද? වතුර වගේ පෙන්නුම් කරනවා. පවතින ස්වභාවය වතුරද?
නෑ.
පවතින ස්වභාවය වෙන එකක්. පේන ස්වභාවය එකක්. හරි. දැන් එහෙන් අරන් දෙන රූප සංඥා හරියට මිරිඟුව වගේ කියනවා. දැන් මිරිඟුව මිරිඟු ස්වභාවය දන්නේ නැති හින්දා නේද බල්ලා රැවටෙන්නේ. පේන ස්වභාවය මිරිඟු සංඥා ස්වභාවය රූප සංඥාවක් පේනවා. මේ මිරිඟුව. මිරිඟුව කියන්නේ සංඥාව රූප සංඥාව බල්ලෙක් වගේ පෙනුනට එතෙන්ට ගියොත් බල්ලෙක් හම්බ වෙන්නේ නැහැ. ඒකයි මේක ගොතන. නේද? වතුර වගේ පේනවනට එතෙන්ට ගිහින් බැලුවොත් වතුර හම්බ වෙන්නේ නැහැ. ඒක මිරිඟු ස්වභාවය. ඒකට ඇහෙන් දෙන රූප සංඥාව මිරිඟු. මිරිඟු ස්වභාවය කියන්නේ පෙන්වුම් කරන ස්වභාවයක් තියෙනවා. පවතින ස්වභාවය නිවේයි. පැහැදිලිද? දේ දුන්නක් තියෙනවා වගේ පේනවා. එතෙන්ට ගියොත් දේ දුන්න හම්බ වෙන්නේ නැහැ. මීදුම තියෙනවා වගේ ඈත පේනවා. ඒ තියෙන තැනට ගියොත් මීදුම පේන්නේ නැහැ. හන්දට වට පිටාව පේනවා ළඟපාත. ඈතේ අපි හිටපු තැන තමයි ඒකට මීදුම. ඕක තමයි මීරිඟු ස්වභාවය කියන්නේ. දැන් තියෙනවා වගේ පේනවා ඒකට පවතින ස්වභාවය අනේකක්. හරි? දැන් බල්ලා ඔය ස්වභාවයේ තේරුම් අරන්නේ නැහැ නේද? පෙන්නුම් කරන ස්වභාවයම පවතිනවා කියලා විශ්වාස කරන හින්දා තමයි වතුරේ බල්ලෙක් ඉන්නවා කියන්නේ. ඒකේ වැරද්දක් තියෙනවා නේද? රැහෙන් පෙන්නුම් කරන ස්වභාවය එකක්, පවතින ස්වභාවය තව එකක් තියෙන නුවණ ගන්න වෙනවා. ලෝකේ පවතින ස්වභාවය මේ ඇහැට පෙන්නුම් කරන්න බෑ. ඔක පැහැදිලි නැත්නම් තව ටිකක් හිතන්න පුළුවන්. එහෙන් දැකීම වෙන්නේ කොහොමද? දැන් ඔයගොල්ලෝ දන්නවා ඇහි තියෙනවා කාචය. නේද? ඔය කාචෙන් හදලා දෙන ප්‍රතිබිම්බය නේද ඇහැ නිසා මොනවා හරි දැක්කනම් දකින්නේ. අපි මොකක් හරි ඈත පේන්නේ නැහැ. ඈ? නැත්තම් අකුරු කියවන්න බෑ. අපි අකුරු ටික සුද්ධ කරන එකද කරන්නේ? ඈ. ඈ පොඩ්ඩක් බලවගෙන කණ්ණාඩියක් දාන එක නේද කරන්නේ? මොකක්ද මේ කරන්නේ? එළියේ තියෙන එකද මේ වෙනස් කරන්නේ නැත්නම් තමාලඟ මෙතන හැදෙන ප්‍රතිබිම්බේ මේ වෙනස් කරන්නේ? ඇයි? අපි දකින්නේ ප්‍රතිබිම්බය. ඇහැ නිසා හදලා දෙන රූපය ප්‍රතිබිම්බය තමයි විඥානය. එතකොට බල්ලා දකින්නේ ඇහැ නිසා සකස් කරලා දීපු ප්‍රතිබිම්බය. අද තමයි එහෙන් දකින රූප කියන්නේ. අපි ඇහෙන් දැක්කත් දකින්නේ ඇහැ නිසා සකස් කරලා දෙන ප්‍රතිබිම්බ තමයි අපේ හිත දැක්කන්නේ. අපේ හිතට පුළුවන් ද එළියට ගිහිල්ලා ඈ ඇහැ පැත්තක තියලා නැහැ මම මේ එළියේ තියෙන දේම දකින්නවා කියලා ගිහිල්ලා බලන්න හිතට පුළුවන්ද? දැන් හිත දැනගන්නේ ඇහැ උපකාරයෙන්මයි. ඇහැ උපකාරයෙන් දැනගන්නවා කියන්නේ ඇහෙන් සකස් කරලා දෙන ප්‍රතිබිම්බයමයි දැනගන්නේ. දැන් අපි රතු පාට කණ්ණාඩියක් දාගෙන හිටියම උපදිනකොටම මේ කාචේ රතු පාට ගෑවිලා තිබුණා නේද? ඈ අපි මැරෙන කම්ම අද්දකින ලෝකේ රතු පාට. ඈ වර්ණ අන්ධතාවයේ තියෙන කෙනාට ඕක තමයි වෙන්නේ. එයාට පේන සමහරට කළු සුදු විතරයි පේන්නේ. එයාට තියෙන කළු සුදු ලෝකේ. අපිට තියෙනවා පාට පාට ලෝකන්නේ. තකේ ලෝකේ තියෙන ස්වභාවෙද නැත්නම් ඇහැ නිසා සකස් කරලා දීපු ස්වභාවය? ඇහැ නිසා සකස් කරලා දීපු ස්වභාවය. තේරෙනවද? ඔව්. පෙර ඉතින් මුලා වෙලා මොකක් හරි හිතේ තියාගෙන හිටියනම් ඒක සිහි වෙනවා. දැන් මුලා වෙලා අපි දැන් දකින දේ අපි ඔය නුවණ නැති වුණාම අපි හිතන්නේ එළියේ තියෙන දේමයි මේ දකින්නේ කියලා නේද? එළියේ තියෙන ස්වභාවය ඒ විදිහටම දකිනවා කියලා නේද හිතන්නේ? බල්ලා හිතන්නේ එළියේ බල්ලෙක් ඉන්න හින්දාමයි මේ තේරෙන්නේ. එතකොට දැන් බල්ලා එකපාරක් ඔය දෘෂ්ටියෙන් බැලුවහම මොකද්ද හිතන්නේ? වතුරේ බල්ලෙක් ඉන්නවා. දැන් එතනින් එනවා. ඈ එහාට ඇවිල්ලා ගහක් යටට වෙලා හේවනට වෙලා ඉන්නවා. දැන් බල්ලා හිතන්නේ මොකද්ද? පෙර අත්දැකීම මොකද්ද? ළිඳේ බල්ලෙක් ඉන්නවා. හේ දැන් මොකද හිතන්නේ? ආයෙ ගිහින් බලන්න හිතනයි. බල්ලා තාම ඉන්න අත්දැකන්නේ. හේ මොකද කරන්නේ? ආයි ගිහින් බලන්න. දැන් ඒ ඒ කලේ දැන් ඉස්සෙල්ලා වන්න මගේ හැ කිව්වා. හැ කියන්නේ යාළුවෙක් කියලා හිතන්න. මම මේ යාළුවා මට කිව්වා අතන බල්ලෙක් ඉන්නවා කියලා. දැන් අපි ඕක තහවුරු කරගන්න ආයෙ අහනවා තව යාළුවෙක්. ආයෙ බලනවා කියන්නේ ඒ වගේ වැඩ. ඒක යක් කියන බල්ලෙක් කියනවා. දැන් තහවුරු කළා. දැන් ඔන්න ඔය වගේ වැඩ තමයි අපි දැන් මෙතන හැ කියන යාළුවා කියපු එක අපි කය තියෙන යාළුවගෙන් අහනවා කාය ස්පර්ශ. මේ ඇහැ කියනවා මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඔයා ගිහින් බලන්න එහෙම තියෙනවා කියලා. දැන් කාය ආයතනයක් දැකලා යත් අත්දකින්නේ තියෙනවා කියලා. හ්ම්. එතකොට අපි යන්න දැන් අපි රැවටුන්නේ දෙන්නෙක්ම ගියපු හින්දා තියෙනවා. වැඩේ තියෙන්නේ අපි දන්නේ ওই දෙන්නම ගුරු කියන්නේ කියලා. සඤ්ඤා මිරිගුවක් හදලා දුන්නේ කියලා. ඈ? එහෙන් රූප සඤ්ඤා, කයෙන් ස්පර්ශ සඤ්ඤා. සඤ්ඤා දෙකක් අරන් දුන්නා. එහෙ නිසා සඤ්ඤාව හදපු හැටි ඔයගොල්ලෝ දන්නා. එහි කාචෙන් වෙන් කරලා නේද? ඇහැට පෙන්වන්න පුළුවන් මට්ටමානුව තමයි මේ ප්‍රතිබිම්බය හැටි. ඇහි කොළපාට කන්නාඩියක් දාලා තිබුණා නම් කොළපාට එකක් හදි. නේද? ඒක තමයි ඇහැ නිසා දැනගන්නේ. කය නිසා තේරුම් ගන්න කයෙත් අර ඇහි හැදෙනා වගේ කාය ඒ ආයතනෙට පුළුවන් මට්ටමට හදලා දෙන ප්‍රසාද රූපයක් තියෙනවා. ඒකට කියන කාය ප්‍රසාද රූප. දැන් ඇහි මට්ටම චක්කු ප්‍රසාදය ඒක අනුව හදලා දෙන ප්‍රසාද රූපයක් තියෙන චක්කු ප්‍රසාද රූපේ. ඒ ප්‍රසාද රූපේ තමයි විඥානේ දැනගන්නේ. එළියේ තියෙන දේ නිවේ. එළියේ තියෙන ස්වභාවය උදව් වෙලා තියෙන මොකටද? මේ ප්‍රසාද රූපේ හදන්න. උපකාර වෙලා තියෙන. හැබැයි ඒක හේතුවක් නැත්නම් ආධාර වුණා, උපකාර වුණා, ප්‍රත්‍ය වුණා මිස මේ හැදෙන ප්‍රතිබිම්බයේ එළියේ තියෙන දේ නෙවෙයි. ඒකට මේ විඥානේ දකින්නේ එළියේ තියෙන දේ නෙවෙයි. තේරුණාද? විඥානෙට ආරම්භ වෙන්නේ මෙතන ප්‍රසාද රූපය නිසා එළියේ තියෙන සතර මහා ධාතු රූපය නෙවෙයි කියන එක තේරෙනවා. ඒක ඇහෙන් දකින්නේ ප්‍රසාද රූපය නිසා ඒ කියන්නේ චක්කු විඥානේ දකින්නේ මේ ප්‍රසාද රූපය. මේ ප්‍රතිබිම්බේ වර්ණ රූපය. ඒක සතර මහා ධාතු රූපයන් නෙවෙයි. දැන් අපි කණුවක් දකිනකොට ඇහැ ඇතුලේ සතර මහා ධාතු කණුවක් හැදුණාද? ඉඩ නැහැ නේද? එතකොට විඥානේ දැනගන්නේ සතර මහා ධාතු රූපේද නැත්නම් ඇහැ තුල හැදෙන ප්‍රසාද රූපේද? ප්‍රසාද රූපය. ඇහැ නිසා සකස් කරලා දීපු රූපේ තමයි චක්කු විඥානේ දැනගන්නේ. ඇහි උපකාරයෙන් සකස් කරලා දීපු යම්කිසි ප්‍රසාද රූපයක් තියනා නම් අන්න ඒක තමයි චක්කු විඥාණය දැනගන්න. පැහැදිලිද? මේකෙන් තේරුම් ගන්න චක්කු විඥාන සිතට බෑ පවතින ඇත්ත සතර මහා ධාතුව දකින්න. මොකද්ද දකින්න පුළුවන්? ඇහැ නිසා සකස් කරලා දෙන මේ ප්‍රසාද රූපය නැත්නම් මේ ප්‍රතිබිම්බය දැන ගැනීම හැකියාව තමයි කුඤ්ඤාණය. එළියේ යම් සතර මහා ධාතු රූපයක් තිබුණා නම් ඒක හේතු වෙලා තියෙනවා මේ ප්‍රතිබිම්බය හදන්න නැත්නම් ප්‍රසාද රූපය හදන්න. ඇහැ නිසා සකස් කරන ප්‍රසාද රූපය හදන්න උදව් වෙලා තියෙනවා. ඒ වුණාට ඒක දැන ගැනීම හැකියාවක් නැහැ විඥාණයට. විඥාණයට පුළුවන් ප්‍රසාද රූපය දකින්න මෙන්න මේ විදිහේ ප්‍රසාද රූපයක් හැදුනා කියලා දැනගන්න විතර. එහෙම නොවුනනම් ඇහැ නොතිබුණත් දකින්න පුළුවන් වෙන්න ඕන විඤ්ඤාණයට. එහෙම හැකියාවක් නැහැ නේ. ඇහැ පේන්නේ නැත්නම් දකින්න විදිහක් නැහැ. එහෙන් හදලා දෙන ප්‍රසාද රූපයමයි විඤ්ඤාණය දැනගත්තොත් දැනගන්න. එක හරියට දැන් ඇහැ කැමරාවක් කියලා ගත්තනම් කැමරාවෙන් ෆොටෝ එක අරගෙන ඔය ඒ නෙගටිව් එක හරි මොකක් හරි ඒ ෆොටෝ එක දිහා බලනකොට තමයි මොකද්දෝ ගත්තේ කියලා දැනගන්නේ. එළිය තියෙන දේ බලලා නෙමෙයි දැන් දැනගන්න. ෆොටෝ එක. ඔය වගේ වැඩක් තමයි අපි ඇහෙන් දකිනවා කියලා කරන්නේ. ඇහෙන් ගන්න ෆොටෝ එක තමයි විඥානේ බලන්නේ. හරි? විඥානෙට බෑ එළිය තියෙන දේ දකින්න. ඒකට ඇහත් රූපයක් කියනකොට ඇහ නිසා සකස් කරලා දෙන රූපේ. හරි? තමයි විඥානේ දැනගන්නේ. දැන් ඇහ නිසා රූපය සකස් කරලා දෙන්නේ නැත්නම් විඥානික දකින්න දෙයක් නැහැ. හරි? ඒක තේරුම් ගන්න. ඇහත් රූපයක් කියනකොට එළිය තියෙන රූපේ නෙමෙයි. මේ ඇහ තුලින් හදන ප්‍රසාද රූපේ. ඇහ නිසා තමයි ප්‍රසාද රූපේ හැදෙන්නේ. ඇහැයි බාහිර රූපේ නිසා තමයි ප්‍රසාද රූපේ හැදෙන්නේ. ඒක ඒ නිසා හටගන්න මේ ප්‍රසාද රූපය තමයි චක්කු විඥානේ කාරණා. නැතුව එළියේ තියෙන දේ නිවේ. දැන් බල්ලා ඔය ස්වභාවය දැනගත්තා නම් එළියේ බල්ලෙක් ඉන්නවා කියන්නේ නැහැ. ඇහැ නිසා බල්ලෙක් වගේ පේනවා කියලා නම් කියන්නේ නේද? ඇහැ නිසා බල්ලෙක් වගේ පේනවා. එතකොට බල්ලට අපිට තියෙන නුවණ තියෙනවා නම් මම ඔය පේන දේ ඇත්තද බලන්න තව එක් කෙනෙක් ඔය යවන. තව ආයතනයකට කියනවා මේ ඇහැ මෙහෙම කියනවා ඔබ හරිද බලන්න. ඉතින් වතුර නම් ගිහින් අල්ලලා බැලුවත් බල්ලෙක් අහුවෙන්නේ නෑ නේද? අහුවෙන්නේ මොනවද? වතුර. එතකොට උන්න කියනවා ඇහැටෙන්නුවට ඔය ඇහැ බොරුවක් කියලා තියෙනවා. ඒතර තියෙන වතුර කියලා කියනවා. නේද? අපි අපි හිතනවා ඒ වගේ තමයි. එහෙනම් අපි යනවා. අපි තියනවා කියපු එක තියෙනවා. ඒක දැන් ඇහැ තේරුම් ගත්තා වගේ ඔන්න කාය ආයතනෙත් Taman තේරුම් ගන්නවා. කාය ආයතනෙත් තියෙන්නේ කාය ආයතනෙත් අර ඇහි තියෙන කාචී වගේ කියලාම හිතන්න ඕන. ඒ කියන්නේ ඒ ටිකක් හිතා ගන්න අමාරුයි. ඒක නුවණින් හිතන්න ඕන. කායටත් පුළුවන් කාය ප්‍රසාදය කියලා තැනක් තියෙනවා. ඔකට ගෝචර වෙන ස්පර්ශ ඒ ස්පර්ශ අනුව එකට සටහනක් හදන්න. ඒකට කියනවා කාය ප්‍රසාද රූපේ කියලා. කාය තේරුම් ගන්න අමාරුකම දැන් කණෙන් හිතන්නකෝ. කණයට පුළුවන් ශබ්ද වලට අදාළ සටහනක් නැත්නම් ප්‍රසාද රූපයක් හදන්න. හරියට ඇහි ප්‍රතිබිම්බේ වගේම. ඒකට සෝත විඥාණයට පුළුවන් ඒ ශබ්ද සටහන නැත්නම් ප්‍රසාද රූපයේ අත්දකින්න විතර දැනගන්න. එළියේ තියෙන ශබ්ද අත්දකින්න පුළුවන්ද කනට? කන මේ සෝත විඥාණයට. කන නිසා සකස් කරලා දෙන මේ කම්බරේ හදලා දෙන ඒ සටහන අත්දකින්න විතරයි සෝත විඥාණය. ඒක කණේ හැකියාව අනුව වෙනස් වෙනවා. සමහර ශබ්ද ඇහෙනවා, සමහර ශබ්ද ඇහෙන්නේ. ඒතර මේ කණෙන් ප්‍රසාද රූප හදන ශබ්ද විතරයි සෝත විඥාණයට අහු වෙන්නේ. හරි? මොකක්ද ගැටීම? විඥාණය පහළ වෙන්නේ මොකටද? කන නිසා සකස් කරලා දුන්න ශබ්ද සටහන අරමුණු කරන්න. සෝත විඥාණය. දැන් චක්කු විඥාණය හටගන්නේ ඇහැ නිසා සකස් කරලා දුන්න ඒ ප්‍රසාද රූපයේ දකින්න. රහත් රූපයක් කියනකොට තේරුම් ගන්න ඇහැ නිසා සකස් කරලා දෙන රූපේ තමයි දකින්න පුළුවන්. කනක් ශබ්දයක් කියනකොට ඒ කන නිසා සකස් කරලා දුන්න ශබ්ද සටහන අහන්න තමයි සෝත විඥාණය. එනකට අපි මෙච්චර කල් හිතන් ඉන්නේ එහෙන් පුළුවන් එළියේ තියෙන දේවල් දකින්න. එහෙන් කවදාවත් බෑ එළියේ තියෙන දේවල් දකින්න. මම කියනකොට හිතන්න ඕන නะ. නිකම්ම මං කියන්නේ බොරු කියලා හිතන්න නැතුව මේ කියන්නේ ඇයි කියලා හිතන්න. මේ ඇහෙන් බෑ කවදාවත් එළියේ තියෙන දේවල් දකින්න කියනකොට කොච්චර කල් දැක්කේනවද එහෙනම්? ඇහෙන් හදලා දීපු ප්‍රතිබිම්බ ඩයරෙක්ට් එක නම් දැකලා තියෙනවා. ඇහැ නිසා සකස් කරලා දුන්න ප්‍රතිබිම්බ නැත්නම් ප්‍රසාද රූප තමයි දැකලා තියෙන්නේ. ඒ ප්‍රසාද රූප කියන්නේ අර කණ්ණාඩියේ ඇති වෙන ප්‍රතිබිම්බ වගේ. ඒක සතර මහා ධාතුද?
නැහැ.
ඒතර මං කිව්වොත් ඇහෙන් සතර මහා ධාතු රූප දකින්න බැහැයි කියලා. නුවණින් බැලුවොත් තේනවා. ඇහැට පුළුවන් රූප සංඥාවක් අරන් දෙන්න විතරයි. රූපය ගැන සංඥාවක් අරන් දෙන්න විතරයි ඇහැට පුළුවන්. ආහාරය ගන්නකොට දිව ඒ රස විඳින ඒ ආයතනේ වෙනම එහෙම සලකන. ඒකත් එහෙම. දිවේ ඇති වෙන ප්‍රසාදයේ ජීවහා ප්‍රසාදය කියලා කියන එක හැදෙන ප්‍රසාද රූපයක්. මේ රසානුව හැදෙන රූප සකහනක් ඒක. සට රසානුව දිවට ආරමුණු වෙන රසනේ. රසානුව හැදෙන සටහනක් ඒකට කියනවා ඒ ජීවහා ප්‍රසාද රූපය. ඒක තමයි ජීවහා විඥානය දැනගන්න. දිව නිසා ඇති වෙන විඥානය කියන එකට දැනගන්න පුළුවන් ඒ රස සංඥාව. රස පිළිබඳ සංඥාවක්. ශබ්දයේ පිළිබඳ සංඥාවක්. රූපයේ පිළිබඳ සංඥාවක් තමයි මේ මේ ආයතනේ ආරම්භය. සංඥාවට බුදුරජාණන් වහන්සේ උපමා කරනවා මිරිඟු. ඔය සංඥාව පිළිගන්න එපා. ඔව් මිරිඟු ස්වභාවය. විඥානේ මායාකාරය. මිරිඟුවෙන් පෙන්වන දේ ඇත්තම කියලා කියන්න විඥානේ මායාව හදනවා. මැජික් එක. දැන් අර බල්ලා විඥානය කරන මායාවට අහු වුණා. රූප සංඥාව පෙන්නුවාම ඔය සංඥාව ඇත්තටම අර සතර මහා ධාතුයෙන් හැදිච්ච බල්ලෙක් කර ඉන්නේ කියලා අන්න විඥානය තමයි ඒක කියන්නේ. මැජික් එක ඒක. නැති බල්ලා මාවල පෙන්නන. සංඥාවෙන් දුන්නානේ බල්ලෙක්ගේ සංඥාව වතුරට එබෙනකොට. ඒ සංඥාව ඇත්ත බල්ලෙක් කරන්නේ කවුද? විඥානය. කාගේ විඥානයද? කාගේ විඥානයද?
තමන්ගේ.
බල්ලගේ විඥානය. නේද? දැන් ලෝකේ එළියේ ලෝකේ හදලා දෙන්නේ කවුද? විඥානය. කාගේද කියලා නම දාගන්න. තමන් බල්ලගේ දෘෂ්ටියෙන් ඉන්නේ තාම බල්ලගේ. මනුෂ්‍ය දෘෂ්ටි විඥානය කියන ඒ විඥානයට ඉතින් තව නමක් දාගන්න පුළුවන් මොන ආයතනෙ මුල් වෙලාද තියෙන්නේ. හරි. ඒ උදව් වෙන කරුණු කීපයක් තියෙන්න පුළුවන් ඒ ඒ මතයට එන්න. මැජික් එකක් කරනකොට උදව් වෙන කරුණු ගොඩක් තියෙනවා. එකම දේ නෙමෙයි රවට්ටන්න ගොඩක් දේවල් උපකාරී කරගන්න ඕන. සමහර වෙලාවට එතන තියෙන ලයිටින් ටික පේන හැටි අතව මේවා ගොඩක් දේවල් උපකාරී කරගන්නවා මැජික් එකක් වෙන්න. ඒ හේතු ටික ඔක්කොම යෙදිලා තමයි අපි රවට්ටන්න පුළුවන්. ඔව් පිළිගන්න විදිහට රවට්ටන්න පුළුවන් නම් තමයි මැජික් කාර්යය දක්ෂයි කියන්නේ. නේද? මැජික් එක කරනකොට ස්ටේජ් එකේ හැංගිලා බලා හිටියොත් එහෙම රවට්ටන්නේ නැහැ. කො හොර වැඩ ටික පේනවා ඒක. ඈ? ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ මෙන්න මේ මැජික් එක බලන්න පොඩ්ඩක්. මට හැංගිලා බලා ඉන්න මේගොල්ලෝ මොකද කරන්නේ? කියන දේම පිළිගන්නේ නැතුව. ඈ? යන බල්ලට කියන්න පුළුවන් ඔය ඇහැ කියන දේම පිළිගන්නේ නැතුව නේද නොවනින් හොයලා බලන්න මේ ඇහැ කියන්නේ මොකද්ද? මොනවද මෙයා කරන්නේ? ඈ? එහෙම කෙනාට ඇත්ත දකින්න පුළුවන්. කියන්නේ ඒක දකින්න නම් ඇහැ ඉක්මවා දකින්නවා. ඇහැ කියන දේම පිළිගන්නේ නැතුව ඇහැ කරන්නේ මොකද්ද කියන ස්වභාවය අඳුර ගන්නවා. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ආයතන ගැන ස්වභාවය අඳුර ගන්න. ආයතන පිරිසිඳ දකින්න. මේගොල්ලෝ මොනවද කරන්නේ? මේගොල්ලෝ අපිට ඇත්ත ලෝකේ தත්ත්වෙද මේ පෙන්වන්නේ නැත්නම් මවලා පෙන්වන தත්ත්වයක්ද? ඒතර පේනවා ලෝකේ ගැන මවලා පෙන්වීමක් මේ කරන්නේ. ලෝකය හදලා තියෙන්නේ විඥාණයම. يعني ආයතනයේ උපකරණයක් අපිට මොනවා හරි සටහනක් අරන් දෙන්න. ඇහැ කියන්නේ කැමරාව වගේ උපකරණයක්. කන කියන්නේ තව ඒ જાතිය උපකරණයක් ඒකට ගන්න පුළුවන් ශබ්ද සංඥාට. නාසය කියන උපකරණයක් තියෙනවා ඒකට පුළුවන් ධාන සංඥා ගන්ධ සුවඳ ගැන සංඥා ටික එකතු කරලා දෙන්න. දිවට පුළුවන් රස සංඥා ටික එකතු කරලා දෙන්න. ඔය ටික දුන්නහම විඥානේ තමයි මේව මොනවද 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 කියලා කියන්නේ. හරියට තමන් ටෙලිග්‍රාම් එකක් බලනවා වගේ TV එක බලනවා. දැන් TV එකට පුළුවන් අර පින්තූර ටිකක් එහෙ මෙහෙ කරන්න විතරයි. කතාව හදන්නේ කවුද? බලන කෙනා. ඔය ඉන්නේ මෙයා, මේ ඉන්නේ මෙයා. අර එළියේ ඉන්න අයව දානවා දැන්. නේද? චිත්‍රපටියක් බලනකොට ඕක නේද කරන්නේ? තිරේ වැටෙනවා රූප ටික. වර්ණ රූප. කතාව හදන්නේ කවුද? බලන අය නා මේ අර යමේ මේ යමේ එළියේ වෙන දේ. නේද? හීනයක් බලනකොට ඒත් ඔකම තමයි ගැටේ. හීනෙන් පේනවා දැන් පින්තූර ටික. දැන් හිත දන්නේ නැහැ මේ හීනයක් බලන්නේ කියලා. හිත කියන්නේ දැන් හීනේ බලන වෙලාවට මේ ඇත්ත ලෝකේ ජීවත් වෙන්නේ කියලා නේද? දැන් කවුරු හරි ගහන්න එනකොට බය කෑ ගහන. ඒකට තමයි අනිත් අය කියන්නේ. එහෙනම් තමයි දන්නේ අපේ හීනයක් නේද? නේද? දැන් බලන්න ඇහැ නිසා දර්ශනය කරන ඔන්න සිනමා තිරයක් හරි රූපවාහිනී තිරයක් හරි කියනවා. ඕක දිහා බලාගෙන අපි ඔන්න මේ ඇත්ත ලෝකේ වෙන දේවල් කියලා දැන් විඥානි කියනවා. ඈ විඥානි තමයි කතාව හදන්නේ. මෙහෙම දෙයක් එළියේ තියෙනවා, මෙහෙම දෙයක් තියෙනවා කියලා ඔන්න කියනවා. කියන්නේ කාටද? හිතට. හරි. දැන් හිත වැඩ දෙකක් කරන්න පුළුවන්. එක්කෝ විඥානි කියන දේ එහෙමම පිළිගන්න පුළුවන්. එහෙම නැත්නම් විඥානි මේ වගේ කෙනෙක් එයා කියන්නේ මේ වගේ දේවල් කියලා බලාගෙන නුවණින් ඒක අහන්නත් පුළුවන්. ඔන්න මානසිකාරය දැන්. මානසිකාරය ප්‍රවටිච්ච මානසිකාරකින් ඕක ගන්නත් පුළුවන්. ඇත්ත ඇති හැටි දකින මානසිකාරකින් ඕක ගන්නත් පුළුවන්. රැවටිච්ච මනසිකාරයක තියෙන අයෝනිසෝ මනසිකාරේ ඇත්ත ඇති හැටි දකින ස්වභාවයෙන් දකින මනසිකාරයක තියෙන යෝනිසෝ මනසිකාර. ඔන්න වෙනස් කරන්න තැනක් තියනවා දැන්. චිත්‍රපටිය බලන්න ගියාට ඔක්කොම මේක ඇත්තම කියලා පිළිගන්න ඕනේ නැහැ. බලන කෙනාට අයිතිය තියෙනවා. ඔක ඇත්තද බොරුද කියලා ඒක තීරණය කරනවා. ඈ? ඒක යෝනිසෝ මනසිකාරයෙන් ගන්නවද? යෝනිසෝ මනසිකාරයෙන් ගන්නවද කියන එක Tamanට අයිතියද? ඈ? එතකොට යෝනිසෝ මනසිකාරය යෙදෙන්න නම් මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය ගැන අවබෝධයක් තියෙන්න ඕන. එහෙම නැති කෙනෙකුට බෑ. දැන් බල්ලට පුළුවන්ද යෝනිසෝ මනසිකාරය යොදන්න? බැ ඒ හින්දා තමයි උරයට නේද? අපට පුළුවන්ද යෝනිසෝ මනසිකාරය යොදන්න? පුළුවන්කම තියෙනවා. අපි යොදනවද නැද්ද කියන එක තමයි ප්‍රශ්නේ. ඕනනම් උලා වෙන විදිහට ඇහැ පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් නුවණින් ඇහැ කරන වැඩේ දැනගෙන ඇහැ පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මේ ඇහැට විතරක් නෙමෙයි ආයතන හැම මොහොතම එක්කෝ ආයතනේ කියන දේ ඒ විදිහටම පිළිගන්න පුළුවන්, මෙච්චර කල් මුලාවෙන් ගත්තු විදිහටම ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට බුදුදහමෙන් නුවණ පාදගෙන මේ ඇහැ කරන්නේ මොකද්ද කියලා අවබෝධයතුව ඒ දිහා බලන්නත් පුළුවන්. ඔව් මිත්‍යා දෘෂ්ටියෙන් දැන් ඔය හැටි දන්නේම නැත්නම් අකුසලයක් වෙන්නේ. ප්‍රවටිම මුලාවක් වෙන. මුලාවෙන්ම නේද කරන්නේ? හරි. ඔව් අකුසල් ඒ කියන්නේ ඇත්ත දකින්න කුසලතාවයක් නැහැ. මේකයි අකුසලය කියන්නේ. හැබැයි මිත්‍යා ඒ කියන්නේ ඇත්ත ඇති හැටි නොදැක්කට දැන් අර බල්ලට ඕක මුල් කරගෙන පිනක් කරන්නත් පුළුවන් පවක් කරන්නත් පුළුවන් දැන් ළිඳේ ඉන්න බල්ලා එක්ක තරහ ගන්නත් පුළුවන් අනේ ඒ බල්ලා හරි බඩගින්නේ ඉන්නේ ඌට මගේ කෑම ටිකක් දෙන්න ඕන කියලා හොඳ හිත ටිකක් පහල කරගන්නත් පුළුවන් නේද ළිඳේ ඉන්න බල්ලා අනේ ඌට අපි කන්න ටිකක් දෙන්න ඕන කියලා දැන් හොඳ නිකන් පිනක් කරන චේතනාව ඇති වෙන්නත් පුළුවන්. ආ මම මගේ පැත්ත මේ අල්ලගන්න ඇවිල්ලා එලෝලා දාන්න ඕන. කියලා බුරලා ගොරෝලා. දැන් සමහර වෙලාවට බලලා වල් ගෙවනවා. ආ කුම් කුම් ගාලා අර යාළු කරගන්නාට.
නේද?
ඒක තමයි දැන් නුවණ මෙහෙමන ඕන. ඔව්. අපි දානේ දෙන්නේ අර ළිඳේ ඉන්න බල්ලන්ටද කියලා හිතන්නවා. අපි හිතේ මම කරත් ලෝකෙටද? දාන
දුන්නා
තමයි දාන දෙන්නේ. දාන දෙන්නේ. ඔය. දැන් එහෙම හිතන්න ඉතින් අර බල්ලා තරහ ගත්තත් කමක් නැහැ. දාන සිතක් පහල කරගත්තත් කමක් නැහැ. මොකද්ද වෙන්නේ දෙකෙන්? එක්ක පිනක් වෙයි එක්ක පවක් වෙයි. මොකද්ද වෙන්නේ එතකොට? ඔට විපාකෙද? දැන් මැරෙනකොට බල්ලා එක්ක තරහ හිත පහල වුණා නම් ඒකට අදාළ තැනට යයි. ආ මේ බල්ලට මේ දානයක් දෙන්න ඕන කියලා සිත පහල වුණා නම් ඒකට අදාළ තැනට යයි. සසල යන තුන දානෙ දැන් ප්‍රාර්ථනා විතරක් ඇද්ද කියන එක දැන් බල්ලා ප්‍රාර්ථනා කරාට ඇති වෙයිද දැන්? මන් නිවන් ප්‍රාර්ථනා කරගෙන මේ බල්ලට කැම ටිකක් දෙන්න ඕන කියලා හිතන්නත්
පුළුවන්.
තේරෙනවනේ ටිකක් හිතනවා. ඈ? ඔය දැන් දැන් බුදුදහම දකිනවා කියන්නේ ඉතින් ටිකක් පොඩ පොඩ එහාට යන්න ඕන. දැන් දානේ දීලා විතරක් නිවන් දකින්න පුළුවන්ද? දානි දීලා පින් කරගන්න
පුළුවන්.
අපි චේතනාව හොඳයි. හොඳ චේතනාව තියෙනකොට පින් සිද්ධ වෙනවා. නරක චේතනාවක් තියුණොත් පව් සිද්ධ
වෙනවා.
ඔහොම තමයි දැන් අපි හිතන්නේ. එවන දැන් අනේ පව් මේ බල්ලා තරහරන් අපායේයි මුන්ට පොඩ්ඩක් දිව්‍ය ලෝක යන හැටි කියා දෙන්න ඕන. කියලා හරි හරි දැන් ඊට කලින් බල්ලා ගැන තේරුම් ගන්නකොට එතකොට ලේසියි අපි ගැන තේරුම් ගන්න. දැන් බල්ලා මෝඩයිනේ. දැන් බල්ලා ඉතින් අපිට කියන අනේ කව මූ ගුරලා තරහරන් ඔබ දැන් මැරුණොත් එහෙම තරහ හිතකින් මැරෙයි. ඈ මූව දිව්‍ය ලෝකේ යවන්නත් පුළුවන් නේ අපිට. මැරෙනකොට තරහ හිතක් ආවෙ නැත්නම් අපාය යන්නේ. මේ දෙකෙන් ඕන එකක් වෙන්න පුළුවන්. දැන් දාන චේතනාවකින් ඌ මැරුණොත් දැන් ඌ ඔය ළිඳට එබෙන ගමන්ම ළිඳට වැටිලා මැරෙනවා. ඈ දැන් මොන චේතනාව? අර බල්ලෙක් ඉන්නවා කියන දැන් තරහ චේතනාවෙන් ඉන්නත් පුළුවන්. අනේ මුන්ට කන්න ටිකක් දෙන්න ඕන කියන දාන චේතනාවෙන් ඉන්නත් පුළුවන්. පොර කන්න පණින්නත් පුළුවන්. කෑම ටිකක් දෙන්න පණින්නත් පුළුවන්. කොහොම හරි වැටිලා මැරෙනවා. දැන් කොහේ යයිද? තරහ ආරං හිටියනම් අපායයි. දාන චේතනාවෙන් හිටියනම් දිව්‍ය ලෝකෙ. නේද? කර්ම විපාක කියන්නේ ඔක නෙමෙයි. ඈ? හිතාගෙන කරන්න ඕනේ නැහැ. හිතාගෙන නොකළත් කර්මඵල විපාක දෙනවා. මේ කර්මඵල අවබෝධයෙන් කළොත් ටිකක් වැඩිපුර තියෙනවා මේ. ඔන්න දැන් කර්මඵල අවබෝධය දෙන්න පුළුවන් බල්ලට. ඕ තරහ ගත්තොත් නම් මෙහෙම විපාක තියෙන්නේ. දාන චේතනාවක් ඇති කරගත්තොත් නම් මෙහෙම විපාක තියෙන්නේ කියලා ඔන්න බල්ලට තේරුම් කරලා දෙන්න පුළුවන් නම් ඌ වැඩිපුර මොකද කරන්නේ තරහ ගන්න එක කරයිද දාන දෙන එක කරයිද දාන දෙන එක කරයි. එතකොට චාන්ස් එක වැඩි අපාය යන්නද දිවි ලෝක යන්නද දිවි ලෝක නේද දැන් එතනින් එහාට හිතන කෙනාට තව තියෙනවා. දැන් ඔන්න ඔය දැක්ම දෙන එකත් හොඳයි. දැන් මුකුත් නදන්න බල්ලට වඩා තරහ ගත්තොත් අපාය යනවා, දාන දුන්නොත් දිවි ලෝකේ යන්න පුළුවන් කියන දැනුම තියෙන බල්ලයිගේ වෙනසක් තියෙනව නේද? ඈ? හරි රෝවාගෙන නෙමෙයි මේ කියන්නේ, ඒක බල්ලගෙන කියන්නේ. දැන් බල්ලා තේරුම් ගත්තොත් නේද තරහ ගන්න එක වැරදි, මේ ඊට වඩා දාන චේතනාවක් આવුත් ඒක හොඳයි කියලා. එතකොට මොන තරහ ගන්න එක අඩු කරගන්නවා, දාන වැඩිපුර දෙන්න. ඒක හොඳයි. ඒක හරියට මිත්‍යා දෘෂ්ටියේ ඉඳලා ඔන්න දැන් සම්මා දිට්ඨියක් ඇති වුණා. කම්පල ගැන විශ්වාසය ඇති. හා? කර්මඵල අදහන තත්වයකට ආවා. එතකොට ටිකක් පව කරන එක අඩු කරගන්නවා නේද? පුළුවන් තරම් තින් කරන්න බලන්න. එතකොට මොකද වෙන්නේ? සසරේ යන ජීවිතේ යහපත් කරගන්න පුළුවන් කමකට එන්නේ. ඕකට කියනවා නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා දැන් සම්‍යක් දෘෂ්ටියට ආවා. හැබැයි මේ ලෝකෙන් ඈතර වෙන සම්මාදිට්ඨියද ලෝකේ යහපත් කරන සම්මාදිට්ඨියද? ලෝකේ යහපත් කරන සම්මාදිට්ඨිය. ඔකට කියනවා ලෞකික සම්මාදිට්ඨිය. නැත්තම් කම්මස්ස කතා සම්මාදිට්ඨිය. මේ කර්මඵලවල විපාක තියෙනවා කියලා විශ්වාස කරන මට්ටම. ඈ එහෙම කෙනාට මේ යන ජීවිතේ යහපත් කරගන්න පුළුවන්. මොකද තින් වලට හොඳ විපාක ලැබෙන. පව් කළොත් නරක විපාක ලැබෙනවා කියලා දන්න. පව් කරනාද පින් කරනාද කියන එක කොහොම වෙතත් දන්නවා මේවා කළොත් මේ විදිහේ විපාක තමයි ලැබෙන්නේ කියන එක. එන්න දැන් පව් කරන එක ටික ටික අඩු කරනවා, දැන් පින් කරන්න පටන් ගන්නවා. ඔව් දැන් තාම හැබැයි ලෝක යන දෘෂ්ටිය තමයි මේ තියෙන්නේ. ලෝකෙන් මිදෙන ලෝකෝත්තර දෘෂ්ටියකට ඇවිල්ලා නැහැ. ඇයි ඒ? මෝහය නැති වෙන පැත්තට ඇවිල්ලා නැහැ තාම. ලෝභ දේශ අඩු කරන පැත්තකට ඇවිල්ලා. අලෝභ දේශ පැත්තට යනවා. පව් කරන එක අඩු කරලා පින් කරන පැත්තට යනවා. හැබැයි මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද? ඇත්ත ඇති හැටියට දකින්න නුවණ තාම පහළ වෙලා නැහැ. නේද? තාම අර ළිඳේ බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටියෙන් ඇහැ පාවිච්චි කරන ස්වභාවය වෙනස් වෙලා නැහැ. හරි. ඇහැ කියන ආයතනය පාවිච්චි කරද්දී පේන දේ තියෙනවමයි කියන දෘෂ්ටියෙන් මිදිලාද? නැහැ. දැන් අපිට පේනවා මොන එතන නිමිත්‍යා දෘෂ්ටිය. මේ නැති බල්ලෙකුට ඉන්නවා කියලා හිතාගෙන. නේද? මේ හිතෙන් කියපු දේ ඇත්තටම තියෙනවා කියලා හිතාගෙන. එහෙම නැත්නම් විඥාණය තියෙනවා කියපු දේ එහෙමම විශ්වාස කරලා. නේද? ඇහැ නිසා හටගත්තු විඥාණය කියනවා මෙන්න මෙහෙම දෙයක් එළියේ තියෙනවා කියලා. ඒක හොයලා බලන්න නැතුව එහෙමම පිළියම්. මායාවට අහුවෙලා. දැන් ඔන්න ඔය මට්ටමෙන් මිදෙන්න කෙනෙක් උත්සාහ කරනවා නම් උතන ගැන හොයනවා. එහෙන් පෙන්නන දේ ලෝකෙට අයිතිද? නැත්නම් මේ පෙන්නන දේ ලෝකේ පවතිනවමද කියන දේ හොයනවා. නේද? අපිට ඇහැට මොකක් හරි පෙනුනහම තියෙන හින්දාමද පේන්නේ? අපි ගොඩක් ඒවා තියෙන හින්දායි පේන්නේ කියලා හිතාගෙන ඉන්නවා. මේ කනුව තියෙන හින්දායි පේන්නේ කියලා හිතාගෙන ඉන්නවා. දැන් පේන්නේ මිරිඟුවනම් එතකොට වතුර තියෙන හින්දායි පේන්නේ කියලා හිතුවොත් හරිද? නැහැ. ඔන්න බුදුහාමුදුරුව අපිට උදව් කරනවා. ඔය එහෙන් අරන් දෙන රූප සංඥාව කාටද උපමා කරන්නේ? මිරිඟුව. මොකද්ද උපමාවෙන් තේරුම් ගන්න ඕන? මෙහෙම පෙන්නුම් කළාට ඒ පවතින ස්වභාවය නෙවෙයි. හරි? මෙහෙම පෙන්නුම් කළාට පවතින ස්වභාවය නෙවෙයි ඔය. අපි දන්නේ මොකද්ද පවතින ස්වභාවය? දැන් පෙන්නුම් කරන ස්වභාවය තමයි විඤ්ඤාණයට අහුවෙන්නේ කියන අවබෝධය ගන්න. ඇහැ නිසා පෙන්නුම් කරන ස්වභාවය තමයි චක්කු විඤ්ඤාණයට අහුවෙන්නේ. කන නිසා පෙන්නුම් කරන ස්වභාවය තමයි සෝත විඤ්ඤාණයට. මේ විදිහට ආයතන හයම තේරුම් ගන්න. නාසය නිසා ලෝකය ගැන පෙන්නුම් කරන. ලෝකය කියවහම එතන ගඳ සුවඳ හදන ලෝකෙ. ඒ ස්වභාවය තමයි දැන් ගහන විඤ්ඤාණය. දිව නිසා පෙන්නුම් කරන ලෝකය. මේ වගේ රස තියෙනවා ලෝකෙ තියෙනකොට. ඔන්න ඔය ලෝකෙ තමයි ජීවහාවින්. කය නිසා ස්පර්ශ නිසා පෙන්නුම් කරන ලෝකය තමයි කාය විඤ්ඤාණය. හිත නිසා මනස නිසා පෙන්නුම් කරන ලෝකය මනෝ විඤ්ඤාණය. මනසට අරමුණු වෙන මතක් කරගන්න පුළුවන් ධර්ම ආරම්භන. ඒව නිසා ලෝකෙ එළියේ තියෙනවා කියලා හිතන දේ තමයි ඔන්න මනෝ විඤ්ඤාණය. දැන් පේනවාද ලෝකය තියෙන්නේ කොහෙද? හිතේ තමන්තු. මේ විඤ්ඤාණ ටිකෙන් තමයි ලෝකය හැදෙන්නේ. එළියේ තියනවද නැත්නම් හිතෙන් හදනවද?
හිතෙන් හදනවා.
හිතෙන් හදනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ දෙන්නම් කරන ලෝකයේ දකින්න මේ බඹයක් පමණ ශරීරය තුන. එළියේ නෙමෙයි. මේ අපි මෙච්චර කල් දකින්න පුරුදු වෙලා තිබුණේ එළියේ. මේ ආයතන වලින් පෙන්න පුටික තමයි අපි දැකලා තියෙන්නේ. මෙච්චර කල් අපි ඉඳලා තියෙන්නේ. එනකට අපි හිතලා තියෙන්නේ එළියේ තියෙන දේ තමයි මේ ආයතන වලින් අපිට ලබා දෙන්නේ. එළියේ තියෙන දේ නෙමෙයි බලනකොට ආයතන වලින් සකස් කරලා දීපු ප්‍රසාද රූප ටික අරගෙන විඥානේ කියපු ටික තමයි ඇත්ත. අපි මේ වෙනකන් දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ විඥානේ කියපු දේවල් නේද? ඔය කරන වැඩේ දැනගෙන ඉඳලා නැහැ අපි හිතන්නේ නේ එළියේ තියෙන දේ මේ විදිහටම දැනගත්තා. බල්ලාගේ දෘෂ්ටි. බල්ලාගේ දෘෂ්ටි ඉක්මවා යනවා. බල්ලා හැය පාවිච්චි කරපු මට්ටම තමයි ලෝකෙට ඇති මට්ටම. මොකද බල්ලට කවදාවත් නැහැ ලෝකෝත්තර දැක්මක් ගන්න පුළුවන්කම. තිරිසන් සතෙක් නේ. මනුෂ්‍යයට පුළුවන් එතනින් එහාට හිතන්න බුද්ධියක් නොවනක්
තියෙන. මේ කනුව ගැන හිතන්න ඕනේ මේ කනුව කියන්නේ සංඥාවක්. මේක හැදිලා තියෙන්නේ ගඩොල් වැලි.
එහෙම. දැන් ඔන්න ප්‍රශ්නයක් එනවා. දැන් කනුව ගැන අපි හිතන්න ඕන කොහොමද? කණුවක් තියනවා කියලා හිතනවද නැත්නම් කණුව ගඩොල් වලින් සිමෙන්ති කණු බදාම වලින් හැදිලා තියෙනවා කියලා හිතනවද? දැන් කණුව කියන සංඥාවෙන් මිදෙන්න නම් උදව් වෙනවා ගඩොල් වලින් සිමෙන්ති ගොඩක් ඔතන තියෙන්නේ කණුවක් වගේ පේනවා. ඈ? කනුව කියන වචනෙන් අහක් වෙන්න පුළුවන් ගඩොල් වැඩි සිමෙන්ති තියෙනවා කියන තැනකට යනවා. ඕක හරියට දැන් බල්ලට කියන ඔන්න දැන් ආ බල්ලෙක් නෙපේ ඉන්නේ. ඔය බල්ලෙක්ගේ කොටස් ටික වෙන් කරන්න බලන්න. කන් දෙකක් තියෙනවා, ලොම් තියෙනවා, සම තියෙනවා, මාස් තියෙනවා, ඇටකටු තියෙනවා. ඕව ගොඩක් නේද මේ බල්ලෙක් කියලා හිතන්නේ. ඇත්ත තමයි කියේ.
මේකත් එහෙම ඒ වගේ.
බල්ලා කියන සංඥාවෙන් මිදෙයි. තව මොනවද ඔක ඇලි ගොඩක් තියෙනවා. බල්ලටයි. කෙස් ලොම් නියදත් සැන්සතු දරවවව මේවා දෙතිස් කුණුපේම තියෙන්නේ. නේද? අවයව ටිකක් තියෙනවා. අතන බල්ලෙක්ද ඉන්නේ අවයව ගොඩක්ද? ඒකේ යම් කිසි දැක්මක් තියෙනවා. ලෝභ දේශ අඩු කරගන්න දැක්මක් තියෙනවා. ওই ටික දැක්කොත් බල්ලෙක්ට තරහ ගන්න ඕනේ. ওই කොටස් ගොඩක් තියෙනවා. ඒ තිස්කෝකේ මොකටද ඌ? තරහ ගන්න. මිනිස්සේ දැක්කහමත් තොහොම තමයි. දැන් තරහ යන කෙනෙක් දැක්කහම අන්න කරන්න පුළුවන්. ඌ තියෙන කෙස්ලොම් නියපොතුද? ඒ තිස්කෝක පොඩ. මොකටද තරහ ගන්නේ? පුළුවන් ඔන්න ඇලීමක් ආවත් පුළුවන්. ලෝභ හිතනකොට වෙන් කරන්න. කෙස් ගොඩ වෙන් කරන්න, සම වෙන් කරන්න, මාස් ගොඩ වෙන් කරන්න, ආහාර ගොඩ වෙන් කරන්න, ඇට දැකිල්ලක් තියෙනවා. දැන් මොනවටද ඇලුම් කරන්නේ?
ඒකත්
ලෝකෝත්තර දැක්මද? මේ ඕකේ දැන් ගැඹුරින් බලනකොට පේනවා ඕක ලෝකෝත්තර දැක්මද? ඇලීම් ගැටීම් අඩු කරන්න උදව් වෙනවා. මාර්ගයට වැටෙන්න උදව්වක් තියෙනවා. හැබැයි මාර්ගය නෙමෙයි. නේද? මාර්ගයට වැටෙන්න අර පදබල කෙලස් ටික යටපත් කරනවා. පදට තිබුණ ඇලීම හරි ආසාව, රාගය, ලෝභය වටික තුනී කරගන්න ඕක උදව් වෙනවා. මොකද ඒව තියෙනකොට ඇත්ත தත්ත්වේ දකින්න බෑ. නේද? එංගාර කේන්තියෙන් බුරණ බල්ලට ඕවා කියා දෙන්න ගියත් අපි අතක්කයි පැනල. ඉස්සෙල්ලා තරහණි වෙලා ඉන්නවා පොඩ්ඩක් නේද? වතුර එකක්වත් ගහලා තරහණි වෙලා ඉන්නවා. දැන් ගෙදර බල්ලා වුණත් අත ගෑද හවු දාලා හත. මාව හපලා දිනනවා. බුරණ කොට උළු අත ගන්න යන්න හොඳ නැහැ. ඉස්සෙල්ලා උගේ තරහණි වෙලා ඉන්නවා. එහෙනම්දා ඔය පුරණ වෙලාවට භාවනා කියලා දීලා හරියන්නේ. තරහෙන් කුපුර කුපුර ඉන්න වෙලාවට එන්නකොට භාවනා කරන එකට හරියන්නේ. නැත්නම් ලෝභෙන් ඇලීමෙන් රාගයෙන් ඉන්න වෙලාවට භාවනා කරන්න කිව්වට හරියන්නේ. මොකද කරන්න ඕනේ? පොඩ්ඩක් ඒ ගින්න නිවන්න ඕනේ. යටපත් කරන්න ඕන, තුනී කරන්න. එතකොට අන්න ඒකට කියන අපි පූර්ව ප්‍රතිපදාව කියන මාර්ගයට වැටෙන කලින් දැන් කරන්න තියන අය තමයි ඔය කරන්නේ. මෛත්‍රිය වඩනවා, බුදු ගුණ වඩනවා, දෙතිස් ගුණ ප්‍රබලනවා, ධාතු මනසිකාර කරනවා, සීල් රකින්නවා, නේද? දාන දෙනවා. ඔය සේරම ඕන. මොකටද මේ? අප ලෝකවත්තර දැක්මට සූදානම් කරනවා. පූර්ව ප්‍රතිපදාව. හරි? ආනාපාන සතිය වඩනවා. සක්මන් භාවනාව කරනවා. තමාද කරන භාවනාව? ආනාපාන සතිය කරනවා. ඒවා සේරම. අර මේ ඇවිලෙන ගිනි පොඩ්ඩක් නිවන්න තුනී කරන්න, සමනය කරන්න. හරි. හිත සකස් කරනවා, දැන් සංසුන් කරනවා, සමාධිය වඩනවා, ධ්‍යාන වඩනවා. ඔය කරන්නේ මේ පද බලව තියෙන ඒව ටික තුනී කරන්න, යටපත් කරන්න. විශේෂයෙන් අපේ නීවරණ ධර්ම කියන ටික යටපත් කරනවා. කාමච්ඡන්දය, ව්‍යාපාදය, දැන් දැඩිව තියෙන ලෝභය, තරහ ගතිය ඔය යටපත් කරමු. නිදිමත ගතිය, කම්මැලි ගතිය ඔය යටපත් කරගන්න ඕනේ. ඈ තීන මිත්තේ, උද්දච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව ඔය ටික පොඩ්ඩක් යටපත් කරගන්න ඕනේ. ඕක කරනවා මේ පූර්ව ප්‍රතිපදාවෙන් කරනවා. එහෙනම් ඒවා කරන්න එපා කියනවා නෙවෙයි මේ. ඒවා අවශ්‍යයි. මේ කියනකොට හිතන්න එපා ඒ භාවනා වැඩන්නේ කියලා. ඒක මම හිතන්න පුළුවන් අපි මෛත්‍රිය වඩලා වැඩන්නේ නේ. ඒක ලෝකෝත්තර මාර්ගය නෑ නේද? එහෙම නෑ. එක් කරන්න ඕන. ඒවා උදව් වෙනවා. ඒවා නැතුව යන්න පුළුවන් කියනා නෙමෙයි. ඒවද ඕන. සීලය රැකෙන්න ඕන. හිත සංසුන් කරගන්න ඕන. අර මූලික දේවල් ටික වැඩෙන්න. ඒ උනාට දැන් එතනින් එහාට යන්නත් නුවණ පිහිටව ගන්නවා. අර ටික විතරක් කර කර හිටියට නිවන් මාර්ගයට වැටෙන්නේ නැහැ. පූර්ව ප්‍රතිපදාවේ හිටිය පළියට නිවන් මාර්ගයට වැටෙන්නේ නැහැ. එකද ඒ සම්මාදිට්ඨිය තාම කම්මස්ස කතා. කම්පල අධහන සම්මාදිට්ඨිය විතරයි තාම ඉන්නේ. දැන් ඕක චතුරාර්ය සත්‍ය දකින සම්මාදිට්ඨියට හරවන්න ඕන. චතුසත්‍ය සම්මාදිට්ඨියට හරවන්න ඕන. දැන් ඔය තියෙන කම්මස්සගතා සම්මාදිට්ඨිය අපි එතනින් එහාට හරවන්න ඕන. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන දැක්මට ඒක තමයි බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. හරි, බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ යන්නේ චතුසත්‍ය සම්මාදිට්ඨිය. හැංගිලා තිබුණ චතුරාර්ය සත්‍ය තමයි දැන් බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. එතනින් එහාටත් දැක්මක් තියෙනවා. ඒකට කියනවා අපි ලෝකෝත්තර දැක්ම කියලා. ලෝකෙන් මිදෙන ඒ දැක්ම. ඒක චතුරාර්ය සත්‍ය කියනවා. දුක, දුකට හේතුව දුක්ඛ නිරෝධය, නිරෝධ කරන මාර්ගය. ඔන්න ඔය ගැන හොඳ අවබෝධයක් එනකොට කෙනෙකුට පහළ වෙනවා මොකද්ද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය. නැත්නම් චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලා. දැන් ওই ඒ දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඉතින් තව එක එක දේවල් තියෙනවා උදව් වෙන. සම්මාදිට්ඨිය ඇති කරගන්න, සම්මාදිට්ඨිය කියන එක අවබෝධයක් ඇති කරගෙන ඒක ඇති කරගන්න මොනවාද, මොන විදිහට බැලුවොත් මේ අවබෝධය එයිද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන අවබෝධයක් ගන්න ඕනේ. දැන් මේ ලෞකික සම්මාදිට්ඨියෙන් එහාට ගිය දැක්මක් තියෙනවා. මේක මේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධෙ. එහෙනම් නැත්තම් තව විස්තර කරනවා නේද? ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ලෝක නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ලෝක දැක්මෙනුත් කෙනෙකුට මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. දැන් රෝහිතස්ස සූත්‍රයේදී ඔක සඳහන් වෙනවා. රෝහිතස්ස ලෝකය කියන්නේ මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ලෝක නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? එතන පෙන්නනවා මේ බාහිරෙන් හොයන්න ඕන ලෝකයක්ද, නැත්නම් තමන් තුල තියෙන ලෝකයක්ද මේ තියෙන්නේ. තමන් තුල ලෝකෙ දකින්න පුරුදු වෙන්නේ. මේ බඹයක් පමණ වූ මේ ශරීරය තුලින් ලෝකෙ දකින්න ඕන, අවබෝධ කරගන්න. අපි බාහිර ලෝකෙන් හොයන්න යන ගියාට ඕක හරියන්නේ නැහැ. අර බල්ලට වෙන දේ තමයි මේ. එළිය බල්ලෙක් ඉන්නවා කියලා රැවටිලා ඉන්නකම් ඉතින් බාහිර ලෝකෙන් තමයි නිවන හොයන්නේ නේද? ඒකට එතන ඒ බල්ලා කියන්නේ මොකද්ද දන්නේ නැහැ, බල්ලාගේ සමුදය දන්නේ නැහැ, නිරෝධය දන්නේ නැහැ. ওই තුන දන්නේ නැත්නම් මාර්ගයක් පහළ වෙන්නේ නැහැ. ඇත්තද නේද? වතුරට එබෙන බල්ලා රැවටෙන තාක්කල් ඒ වතුරේ ඉන්න බල්ලා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඇත්තද? හරි, අයි විශ්වාස කරන්නේ සතර මහා ධාතු ලෝකෙට ඇවිත් පණ තියෙන බල්ලෙක් ඉන්නවා කියලා. දැන් ඔය මුලාවේ ඉන්නකම් මොන භාවනාව කළත් දෙතිස් කුණ උපකරයි, ධාතු මනසිකාර කරයි, අනිත්‍ය කරයි, දුක්ඛ කරයි. ඇයි හින්ද දුක් ඇති වෙනවා? අනිත්‍යයි කියයි, දුකයි කියයි, අනාත්මයි කියයි. ඔය මොනවා ගෙව්වත් බල්ලා මොකද්ද කියලා දන්නේ නැහැ. බල්ලා ඇති වෙන්න හේතුව දන්නේ නැහැ. ඒ බල්ලගේ නිරෝධය දන්නේ නැහැ. ඇයි මේ මුලාවකින් ඇති කරගත්තු බල්ලෙක් කියන අවබෝධය නැහැ නේද? බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටි ඉන්නකම්. එතකොට බාහිර ලෝකෙන් තමයි ඔන්න දැන් භාවනා කරන්නේ. හරි. දැන් ඌට අවබෝධයක් නැහැ මේ බාහිර ලෝකෙ හිතෙන් හදපු මුලාව මොඩකම හින්ද හදපු එකක් කියලා. නේද? දැන් එහෙම අය තමයි බාහිර ලෝකේ නිමිති අල්ලගෙන භාවනා කරන්නේ. බුදු කෙනෙක් පෙන්නනවා රෝහිතස්ස සූත්‍රය බලන්න. ලෝකය එළියෙන් හෙව්වට උග හම්බ වෙන එකක් නෙවෙයි. ලෝකය තමන් තුළ, මේ බඹයක් පමණ ශරීරය තුළ ලෝකයේ තියෙනවා. අන සමුදේ ලෝකයයි ලෝක සමුදේයයි. ඕක දකින්නකොට බාහිර ලෝකෙ නිරෝධ වෙනවා. හරියට අර දැන් බල්ලා මුලාව දැක්කට පස්සේ බාහිර බල්ලෙක් ඇති වෙන්නේ නිරෝධ වෙනවා. හරි හේතුව දැක්කා නේද? දැන් බලන්න බල්ලා කියන ලෝකයයි ඌ ඇති වෙන්න හේතුව සමුදය. සමුදය දකිනකොට මේක හිතෙන් මේ මුලාව හින්දා හිතපු දෙයක් කියලා දකිනකොට එළියේ තියෙන බල්ලට මොකද වෙන්නේ? නිරුද්ධ වෙනවා, මිදෙනවා. හරි? ඔන්න දැන් ඔය අහලා දැනගත්තා විතරයි. ප්‍රත්‍යක්ෂ වුණේ නැහැ. මේ වගේ ඇත්ත තත්ත්වයක් නේ මෙතන තියෙන්නේ. දැන් මොකද හිතෙන්නේ? ආ මේක අවබෝධ කරගන්න මොකද්ද කරන්න ඕන? ඔන්න මාර්ගය. ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔන්න චතුසත්‍ය සම්මාදිට. ලෝකෙන් එතෙර වෙන සම්මාදිට. ලෝකෙන් මිදෙන නැත්තම් ලෝක උත්තර වෙන සම්මාදිටියට එන්න පුළුවන්. ඔව් දැන් ඔයගොල්ලෝ හිතන්න මේ ඇහෙන් දකින්නේ අර බල්ලගේ දෘෂ්ටි. මේ කණුව තියෙනවනම් කණුවෙන් මිදෙන්න දැන් මොන භාවනාවද කරන්න ඕන?
කණුවේ දකින්නේ අපි ප්‍රතිබිම්බේ විතරයි.
දැන් භාවනාව කරන්න කලින් තේරුම් ගන්න දෙයක් තියෙනවා නේද? කණුව කියන්නේ මොකද්ද? ඒක දැනගත්තේ ඇයි? කණුවක් ඇති වුණේ ඇයි? ඕක දකිනකොට කණුවේ නිරෝධෙ දුක් තියෙනවා. නිරෝධ කරන මාර්ගය මොකක්ද? ඉස්සෙල්ලා මාර්ගය අහුවට මුල ටික දන්නේ නැතුව බෑ. දැන් බල්ලා මට ඔය කතා වලින් වැඩන්නේ මට කරන්නේ මොකද්ද කියලා කියන්න. අනිත් ඒවා බලන්නද මොකක්ද? භාවනාව විතරක් මට කියන්න. දැන් කියා දෙන්න පුළුවන් වෙයිද ඔබට? කොහෙන්ද තමයි දැන් බුදුහාමුදුරෝ මාර්ග සත්‍ය විතරක් දේශනා කළේ නෑනේ. හැබැයි අපෙන් නම් අහන්නේ මාර්ගය විතරක් කියන. අනිත් ඒවා මට ඕනේ නෑ. කරන දේ විතරක් කියන. මේක හරිද? ඒ ඔය චතුරාර්ය සත්‍ය නෙමෙයි. ඔයගොල්ලෝ හතරවෙනි සත්‍ය විතරයි හොයන්නේ. බුදුහාමුදුරෝ කියනවා චතුරාර්ය සත්‍ය.
අන්නෝ දැකීමම දුකක්ද? ඈ? අන්නෝ දැකීමම දුකක්ද?
ඔය ඉතින් දුකෙන් පටන් ගන්නවා. දුකයි දුක දකින්න ගෙනාට තමයි දුක්ඛ සමුදය අවබෝධ කරන්න පුළුවන්. සමුදය දකින්න ගෙනාට තමයි නිරෝධය වෙන්නේ. ඔය තුනම දන්න ගෙනාට තමයි මාර්ගය උපදින්නේ. පේනවද? මේ මුල දේවල් ටික දන්නේ නැතුව මාර්ගය වඩනවා කියලා එකක් නැහැ. ඒ කියන්නේ සම්මා දිට්ඨිය නැතුව මාර්ගය වැඩෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය කිව්වේ මාර්ගය නෙමෙයි. ඔය හතරම පිළිබඳ දැනුම. ඔව් දැන් දුක කියුවහම ලෝකය කියන්නේ දුක කියලා කියලා තියෙනවා. දුක දැක්කත් ලෝකය දැක්කත් දෙකම එකයි. දුක්ඛ සමුදය දැක්කත් ලෝකෙට සමුදය දැක්කත් එකයි. දුක්ඛ නිරෝධය දැක්කත් ලෝක නිරෝධය දැක්කත් එකයි. නේද? මාර්ගය. සම්මාදිට්ඨිය කියන්නේ ඔකයි. හරි? එහෙම නැත්නම් ආයතනය කියුවත් ඕකමයි. ආයතනය දැක්කත් ආයතන සමුදය දැක්කත් ආයතන නිරෝධය දැක්කත් මාර්ගය දැක්කත් ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. හට ගැනීම මේ මොකද්ද කියන එක දැක්කොත් ඒක හටගන්නේ ඇයි කියලා දකින්නවා. ඒ පංච උපාදානස්කන්ධය කියන්නේ දුකට කියන තව නමක්. ලෝකෙට කියන තව නමක්. මං කියන එක අහන්නකො. දුකට කියන තව නමක් පංච උපාදාන සංකීප්ත වෙන පංච උපාදාන ස්කන්ධ දුක්ඛ කියන. ලෝකය කියන්නේ පංච උපාදාන ස්කන්ධ ලෝකය. ඒක පංච උපාදාන ස්කන්ධේම තව වචන ටිකකින් මං කිය දුක කියන එක දකින්න දුකට හේතුවද? දැන් ලෝකය කියන එක දකින්න ලෝකෙට හේතුවද? එතන නිරෝධය දකින්න මාර්ගය දකින්න. අර වචන ටික නැති වුණාට කෙනෙක් පංච උපාදානස්කන්ධය මොකද්ද? ඒකට සමුදය මොකද්ද? පංච උපාදානස්කන්ධේ නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඒත් සම්මාදිට්ඨියම. ඔය එකම දේ නේද කියන්නේ? ඔය ඕන තැනකින් අල්ලන්න ඔය ටික ඔක්කොම තියෙනවා දැන්. දැන් ලෝකය කිව්වොත් පංච උපාදානස්කන්ධය ඔතන තියෙනවා නැද්ද? ලෝකය කිව්වොත් රූපේ තියෙනවද? තියෙනවා. ඒ නිසා එන වේදනා සංඥා චේතනා සංකාර විඥාන ඒ ටික තියෙනවා. ඒවා ඉන්නේ ලෝකේ දැනගත්. මේ පංච උපාදාන ස්කන්ධේ නෙමෙයිද? ඉස්සෙල්ලා හේතුව නෙමෙයි ඉස්සෙල්ලා පංච උපාදාන. ඉස්සෙල්ලා දුක මොකද්ද? ඉස්සෙල්ලා ලෝකය මොකද්ද කියලා දැනගන්න. හරි.
ලෝකය දැනගත්තහම ලෝකෙට හේතුව. දුක මොකද්ද කියලා දැනගත්තහම දුකට හේතුව. හරි. ඒ පංච උපාදානස්කන්ධය මොකද්ද කියලා දැනගත්තහම තමයි ඒකට හේතුව. හේතුව දකිනකොට තමයි නිරෝධය පේන්නේ. මේ හේතුව නොදුනා නම් මේක නෑ. හරි. එහෙම කෙනාට තමයි මාර්ගය තියෙන්නේ. ඒකයි මේ මාර්ගය තමන් තුළින් උපද්දව ගන්න ඕන එකක් නිසා කාගෙන්වත් ගන්න පුළුවන් එකක් නෙවෙයි. උපද්දව ගන්න ඕන කරුණ ටික ගන්න පුළුවන් අහල සුතමේ ඥාන. හරි.
මේ කනුව දැකීම දුකක්.
ඒක වගෙන් අහලා හරියන්නේ නැහැ. මේක දුක තියෙන්නේ කොහෙද කියන එක හොයන්න ඕන තමයි. මේක දුකක් වුණේ ඇයි? මේක දැන් ඕන බුදුහාමුදුරුවෝ මේක දුකයි කියලා තියෙනවා. මට නම් දුකක් නැහැ. ඔය කනුවත් දෙකොරක්. දැන් ලෝකේ දුකයි කියලා අපිට ලෝකේ දෙකොරට දුකක් නැහැ. දැන් ඕන ඒ තමන් ඉන්න තැනින් පටන් ගන්න. දැන් ලෝකේ දුකයි කියලා කියුවට ඉතින් අපිට එහෙම දැනෙන්නේ. ඒ මොකද ඉතින් මේ ලෝකය අවබෝධ කරලා නැහැ, දුක අවබෝධ කරලා නැහැ.
ඒක සම්පූර්ණ.
නෑ හොයන්න ඕන කොහේද දුක තියෙන්නේ. ඔව් ඉතින් දැන් කණුවෙන් දුකක් නැත්නම් දුකක් තියෙන එකකින් පටන් ගන්න. ඒකයි වගේ තමන් ඉන්න මට්ටමින් පටන් ගන්න. ඔය අමාරු දේ අල්ලගෙන තෝරගන්න හදනවට වඩා දැන් හොඳටම දුකයි කියලා පේන දෙයක්
තියෙනවානේ.
තමන්ට දුකක් තියෙන්නේ මොකටද කියලා ඒ දුකෙන් පටන් ගන්න. මොනවා හරි දුකක් තියෙනවද? ඒ දුකෙන් පටන් ගන්න. ඒ දුක මොකද්ද? ඒක ඇතිුනේ ඇයි කියලා ඔය. ඒකෙන් මම දැන් තමන් ජීවත් වෙන මට්ටමින් පටන් ගන්න. ඔව් මායාව දකින්න කලින් මේ දුකෙන් පටන් ගන්නකො ඊට පස්සේ පුළුවන් මායාව හොයන්න. දුකක් තියෙනවා නම් මොකද්ද මේ දුක? දැන් ඔන්න යාළුවෙක් මැරුණාම දුකයිද? යාළුවෙක් අසනීප වුණාම දුකයිද? අපි කියමු. ඒ දැනෙන දුකකින් පටන් ගන්න. නේද? මට මේ පොත හම්බුන් නැති වුණාම දුකයිද? එතනින් පටන් ගන්න. දැනෙන දුකෙන්. ආ තේ එකක් හම්බුන් නැහැ දුකයිද? ඒක දැනෙන දුකෙන් පටන් ගන්න. මහා ගැඹුරු වචන ගෙව්වට මේ තමන් ඉන්නේ වෙන තැනක නම් ඔබ තේරුම් ගන්නෑ. තමන්ගේ හිතෙන් පටන් ගන්න. හිතට දැනෙන ඕන දුකකින් පටන් ගන්න. රූපය බලන්න කියන්නේ රූපය දකින්න. රූපය පිරිසිඳ දකින්න. රූපය දකින්න ඕනේ නැහැ. රූපේ දකින්න ඕනේ ඇයි කියලා දන්නේ නැත්තම්.
රූපේ ඇතුළ කියන එක දැක්කම
රූපය දුකයි. නැත්තම් රූපය කියන්නේ ලෝකය කියන අවබෝධය ගත්ත කෙනාට රූපය බලන්න. ඒ අවබෝධය නැතුව රූපය හෙව්වට වැඩක් නැහැ. දැන් දුක දුකෙන් පටන් ගන්න කියන්නේ ඒකයි. හරි. ඉතින් බුදුහාමුදුරුව උදව් කරලා දෙනවා පංච උපාදානස්කන්ධය දුකයි. එතකොට තමන්ට කැමති නම් රූප උපාදානස්කන්ධය අරගෙන බලන්න පුළුවන්. වේදනා උපාදානස්කන්ධය අරගෙන බලන්න පුළුවන්. සංඥා උපාදානස්කන්ධය අරගෙන බලන්න පුළුවන්. සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය ඕඩ එකක් දුකයි. ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඕක දුක කියලා පේන්නේ නැතිව. දැන් පේන්නේ නැත්නම් ඒක නුවණින් හොයන්න ඕන ඉස්සෙල්ලා මේක දුකද 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 ඇයි අපිට මේ සැපයි කියලා පේන්නේ? බුදුහාමුදුර දුකයි කිව්වට අපිට නම් ගයක් තියෙන එක හරි සැපයි. කාර් එකක් තියෙන එක හරි සැපයි. ධර්මෝ ඉන්න එක හරි සැපයි. මේ ලෝකේ තියෙන තරමට තවයි සැප තියෙන්නේ නේද? මොකද්ද උතන දුක? නුවණින් හොයන්න. අවින්දින සැපේට බාධාවක් වුණහම දුකයි. ඒකත් හොඳයි. දැන් අපි සැපයි කියලා හිතන ටිකක් තියෙනවානේ. දැන් ගෙදර යනකොට ගේ හොරු කඩලා නම් දුකයි. අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම නෙමෙයිනේ නේද? ඒ තියෙන විදියට තියෙයි කියලා. දැන් යනකොට නෑ හොරු කඩලා වෙන්න පුළුවන්. ගහක් පිරිරිලා කුඩු වෙලා වෙන්න පුළුවන්. මොනවහරි වෙලා දැන් අපි සැපයි කියලා හිතපු දේ නැති වෙනකොට දුකයි. ඔන්න ඔන්න හොඳ තැන. දැන් අපි සැපයි කියලා හිතන් ඉන්න ටිකක් තියෙනවා. ඒ ඕන එකකින් අරන් බලන්න මේක වෙනස් වුණොත් අපිට සැපද දුකද? දුකයි. නේ? ඒ ඕන තමන් ආස්වාදයක් විඳින දෙයකින් බලන්න මේ නිසා දැන් දරුවෙක් ඉන්නවා නම් සැපයිද දුකයිද?
සැපයි.
සැපයි. දැන් ඔන්න පණිවිඩයක් එනවා අන්න දරුවෝ වැටිලා තුවාල වෙලා ලේ ගලනවා. දැන් සැපයිද දුකයිද?
දුකයි.
එහෙනම් තා ඊටත් භයානක අන්න කාර් එකක හැපිලා ස්පිරිතාලේ අරන් ගියා. දැන් අන්තිම. දැන් සැපයිද දුකයි? දැන් මේ මොහොතේ වෙන ළමයි ඔය වගේ වෙලා ස්පිරිතාලේ නැද්ද? ඉන්නේ. ඔය ළමා රෝහලට ගිහින් උඩ තරම් දකින්න පුළුවන්. දැන් ඒවට අපිට දුකයිද? තමන්ගේ ළමයා උතන ඉන්නවා කිව්වා වගේ දුකයිද? නැහැ. දැන් දරුවා ඉන්න හින්දාද දුක ඇති වුණේ නැති හින්දාද?
ඇති.
ඒ දරුවට ඒ ටික වුණොත් නේද අඬන්නේ? අනිත් ළමයි උතන හිටියට අඬන්නේ නැහැ නේද? දැන් දුක ආවේ
දුකට
හේතු වුණේ මගේ කියලා අල්ලන්නේ. දැන් බලන්න දුකට හේතුව නුවණින් හොයනවා. අසනීප වීමද, ඇක්සිඩන්ට් වීමද දුක නැත්තම් මගේ කරගෙන හිටියා හින්දා. දුකයි දුකට හේතුවයි හොයනවා. දැන් මගේ වෙලා නැතිුණා නම් ওই දුක එයිද? නැහැ. විශාකාවට කිව්වේ මිනි පිරිය නැති වෙලා අඬාගෙන යනකොට ඈ එහුවා තව මිනි පිරිය හිටියොත් හොඳයිද කියලා. මේ සවැත් නුවර ඉන්න ඔක්කොම දරුවෝ ටික තමන්ගේ මිනි පිරිය වුණා නම් හොඳයි ගන්න. මේ කොච්චර එකක්ද කියලා තමයි කියන්නේ. එතකොට දවසකට කී දෙනෙක් විතර මැරෙනවද සවැත් නුවර? 6-7 දෙනෙක්වත් මැරෙනවා. ඒ කෝටි 7ක් විතර හිටියන ජනගහන තමයි 6-7 දෙනෙක්වත් මැරෙන්නේ. එතකොට හැමදාම ඔන්න ගුරු මිනි විරිය මෙරිලා තමන්ගේයි වෙනදම රෙන්නේ අනුන්ගේ තමන්ගේයි හැමදාම වලගයක් තිබුණත් කැමතිද? මම කෝ සැපයි කියපු එකට මොකද උනේ? දුකටපත් උනා නේ. දැන් ඔය දුක අපිට පේන්නේ නැහැ අල්ල ගන්නකොට. හරි සැපයි මේගොල්ලෝ හින්දා තමයි අපිට සැප තියෙන්නේ. ඒගොල්ලෝ හින්දා තමයි අපිට දුක තියෙන්නේ කියලා පේන්නේ. ඈ? ඒ ඔක තමයි දුක් දේ දුක විදිහට දකින්න ශක්තියක් නැහැ. ඈ? දුක් දේ සැප විදිහට තමයි පේන්නේ මේ සසර යන සත්වයාට. ඒ නිසා තමයි ඒවම අල්ලගෙන අල්ලගෙන එකතු කරන්නේ තණ්හා කරන්නේ. තව තව එකතු කරා. ඈ දුක් දේ සැපයි කියලා පේන. දුක් දේ සැපයි කියලා පේන හින්දා තමයි මේ සසරේ යන්නේ. දැන් අපිට ඇත්තම කිව්වොත් තමන් හිතට එකඟව හිතලා බැලුවොත් ආයේ උපදින්නද කැමති? උපදින්න කැමති. ඔව් නෑ කිව්වට කැමති. මහන්සි වෙන්නේ දුකෙන් ගැලවෙන්නේ උනාට දුක කියන්නේ මොකද්ද දන්නේ? උපදින එක සකයි කියලා හිතනකන් උපදින්න කැමති. නෑ. දැන් නුවණින් හිතන්න ඕන දැන්. දැන් ඇහැ අපේ ඇහැ එන්න එන්න මොකද වෙන්නේ වයසට යනකොට යනකොට? දුර්වල වෙනවා. පෙනීම අඩු වෙගෙන යනවා. නේද? දැන් කවුරු හරි කිව්වොත් මං ඇහැ පේන ඇහක් දෙන්නද කියලා? හා කියයිද එපා කියයිද? හා. කන ඇහෙන්නේ නැති වෙගෙන යනවා ටික ටික අඩු වෙලා. කවුරු හරි කිව්වොත් හොඳ ඇහෙන කණක් දෙන්නද කියලා? හා කියයිද එපා කියයිද?
හා
කියයි. ඔයගේ නේද මේ ආයතන පහටම? කන නාසය දිව ශරීරය. හරි? දැන් මැරෙන මොහොතේදී මොකද වෙන්නේ? ඔය අක්‍රිය වෙනව නේද? මේ පේන නැහැ පේන්නේ නැතුව. මේ ඇහෙන කන ඇහෙන්නේ නැතුව. නාසය වැඩ කරන්නේ, දිව වැඩ කරන්නේ, කය වැඩ කරන්නේ. තමන්ට පාලනයක් නැහැ. ඈ? දැන් කවුරු හරි ඉඳන් කියනවා මෙන්න ආයතන ටිකක් තියෙනවා ඕනද? එපා කියයි. එතකොට එපා කියයි. දැන් තමයි ඕනේ. දැන් ඇහැ පේන්නේ නැතිකොට ඇහැ ඕන. මැරෙනකොට නම් මං එපා කියයි. වෙයිද ඔක? ඕක තමයි. ඉතින් මැරෙනකොට උපදින්න නැතුව ඉඳීද? ඇහැට තියෙන ආසාව අත්හැරලා නැත්තම්, කනට තියෙන ආසාව අත්හැරලා නැත්තම්, ඈ? නාසයට, දිවට, කයට තියෙන ආසාව අත්හැරලා නැත්තම් මැරෙනකොට ආයි ඉපදුනොත්ද පුදුමේ? ඉපදුන්නේ නැත්තම්ද? සුත්තිරි ගහේ හරි එල්ලෙනවා කියනවා නේද? ඈ? ගිනිලා මැරෙන්නේ නැහැ. අපි කිය කියා හිටියට හරියන්නේ නැහැ. මට නම් ආයෙ උපදින්න ඕනේ. ඔය මොන වචන කිව්වත් දුක දුක විදිහට දකින්නකම් දුකට සැපයි කියලා හිතන තාක්කල් ඔය සැපයි කියලා හිතන දේවල් එකතු කරනවා මිසක් ඒකෙන් මිදෙන්න නම් හිතන්නේ දැන් සැප විඳින්න නෙමෙයි ඔය ඔක්කොම කරන්නේ. භාවනා කරන එක ඇරෙන්න අනිත් ඒවා කරන්නේ දුක් විඳින්නද? සැප විඳින්න නෙමෙයි. ඒවල් දොරවල් හදන්නේ, දරුවෝ බලාගන්නේ, අරව මේවල ඉරම කරන්නේ දුක් විඳින්නද? මේ ඊවයින් සැප ලැබෙනවා කියලා නේ හිතන් ඉන්නේ. ඒකනේ ඒ වගේ අතාරි. ඉතින් අතාරි ඉන්න කවුරුත් කිව්වට අතාරි නෑ. තමන් තුලින් තමන් කවදා හරි නුවණකින් දැක්කොත්, දුක්දේ හැටියට දැක්කොත් එදාට අතාරි. දුක්දේ අතන තමයි සැප තියෙන්නේ කියලා හිතනකම් ඕක අතාරින්නේ නෑ. දුක දකින්න කෙනාට තමයි දුකට හේතුව දකින්න පුළුවන්. මෙතන ඇවිල්ලා බොරුවට රවට ගත්තට හරියන්නේ නැහැ. අනේ මට නම් ආයෙ උපදින්න ඕනේ නැහැ කිව්වට හරියන්නේ නැහැ. ඔක තමන්ගේ ජීවිතේ කරගත්තු දවසක, ජීවිතෙන් දුක විදිහට දකින්න පුළුවන් වුණ දවසක දුකට හේතුව හොයන්න හිතේ. නැතුව ඉතින් ඕ වචන ටික කතා කර කර හිටියට හරියන්නේ නැහැ. අහහ ඉඳි ඉතින් ඕක මන්තරේ වගේ පාඩම් කර කර ඉඳි. මම ධර්මයේ දන්නවා කියයි. මේ මොහොතේ හරි බලන්න පුරුදු වුණා. අඩුගාන එකක් දිහා හරි මෙන්න මේ හටගත්තේ දුක කියලා දකින්න පුළුවන් වුණ දවසට ඊළඟ මොහොතේ ඒ දුක හදාගන්න ඇති විදිහට ඉඳි. හරි. දැන් මේ මොහොතේ මුලා වුණොත් ඒකට අපි තණ්හා කරමු. හරි. ඔය මුලාව අත්හැරුණ දවසට තමයි ඒකට තණ්හා කරන්න ඇත්තේ. ඒක මේ මොහොතේ දකින්න විදි තමයි ඔය එකක්. ඇහැ නිසා වෙන රැවටීම ගැන ටිකක් මෙනෙහි කරන්න පුළුවන්. මොකද අපි දැන් ඇලුම් කරන්නේ ලෝකේ තියෙන දේවල් වලටද නැද්ද? තියෙන දේවල් වලට. නා ගැටෙන්නේ ලෝකේ තියෙන දේවල් එක්කද නැද්ද? තියෙන දේවල්. මේ ලෝකේ තියෙන දේවල් කියලා හිතුනේ ඇයි? ඒ ඇත්ත తත්වේ දැකලාද ආයතන වලට රැවටිලාද? ආයතනයට රැවටිලා. නා ඒකයි මේ ආයතන වලින් කරන මුලාව හොඳට බලන්න කියන්නේ. මොකද අපි ජීවත් වෙන්නේ ලෝකය මේ බඹයක් පමණ ශරීරය තුල තියෙන ලෝකයක් කියලා දැකලා නෙවෙයි බාහිරද තියෙනවා කියලා. බාහිර ලෝකේ තමයි විශ්වාස කරන්නේ. අර ඔය කෑ ගහන්නේ. ඒ වගේ තමයි අර වතුරට එබෙන බල්ලා බුරන්නේ. ඔන්න ඔය වගේ තමයි අපිත් ඔව් රැවටිලා මේ ලෝකෙක තණ්හා කර කර වඩන්නේ. ඊට පස්සේ ඉලවන්නේ. එහ කන නාසය දිව ශරීරය. ඔවයින් හදාගත්තු ලෝකෙ. පස්සේ එළෝන එළවීමක් මේ තියෙන්නේ. ඒ ඒවයි ආස්වාදේ විතරයි අපට පේන්නේ. ආදීනව මේ දුක කියන එක පේන්නේ. ඒවා පුළු පුළුවන් විදිහට තමන්ට වැටෙන මට්ටමින් බලන්න උත්සාහ කරනවා. ඒක දැන් මෙහෙමයි මෙහෙමයි කරන්නේ කියන එක කියන්න බෑ. මොකද එක එක්කෙනාගේ ඒ මානසික මට්ටම් වෙනස්. තමන්ට මොකක් හරි දුකක් දැනෙනවා නම් එතනින් පටන් ගන්න. මේ දුකට හේතුව හැම තිස්සෙම ධර්මයේ තියෙනවා. මේක මතක තියාගන්න. ඕනම දුකක් ආවා නම් ඒකට හේතුව ධර්මයේ තියෙනවා. ඒක නුවණින් දැක්කොත් මතක තියාගන්න ඒ දුකෙන් මිදීමකුත් තියෙනවා. ඒතකොට තමයි ඒක නුවණින් දැක්ක කියලා දැනගන්න. එතකන් නෝනින් දැකලා නැහැ.
මනුෂ්‍යයෙක් දිහා බලන්නේ.
මනුෂ්‍ය
දැක්කම.
ඔව්.
මේක දුකයි කියලා බලන්නේ.
කෙනෙක් දැක්කහම දැන් අපි ඒ දැන් කෙනෙක් දැක්කහම තේරුම් ගන්න දැන් මුලින්ම අපිට දුක වැඩියෙන්ම ඉන්නේ අපි ඇලුම් කරන අයගෙන්. පවුලේ අය වෙන්න පුළුවන්. අම්මා තාත්තා වෙන්න පුළුවන්, සහෝදර සහෝදරිය වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්. ඔය ශරීරය නේ. දැන් ඒගොල්ලෝ හින්දා අපි දුක් විඳිනවද? මුලින් නම් හිතන්නේ අයිති කරගන්නකට නෑ. ඒගොල්ලෝ හින්දා තමයි සතුට තියෙන්නේ. දැන් ඔය එක ශරීරයකට හරි ලෙඩක් හැදුනොත් සැපද දුකද? ඔය ශරීරයක් මැරුණොත් සැපද දුකද? දුකයි. දැන් ඇත්ත තත්ත්වේ මැරෙන්නේ ශරීරයක්, ලෙඩ වෙන්නේ ශරීරයක්. නේද? දැන් අපි අල්ලගත්තු ශරීර ටිකට විතර දෝව වෙන්නේ. අනිත් ශරීර වලට තෝ වෙනවා. ඒ අනිත් ශරීර වලට ওই ටික වෙනකොට අපිට සැපද දුකද? අර වගේ දුකක් තියෙනවද? ඒ වගේ දුකක් නැහැ. බාරගත්ත හින්ද මොකක් කියලා බාරගත්ත හින්ද? මගේ මට මේ ගොල්ලන්ගෙන් සතුටක් සැපක් තියනවා කියලා බාරගත්තු හින්ද. ඒක නැති වෙනකොට දුකයි. ඔක අනිත් පැත්තට අපිට පෙන්වන්නේ අපි මුලා කරලා නෑ නෑ. ඒගොල්ලන්ට දුක හින්දානේ අපිට දුක. ඒගොල්ලන්ට නෙමෙයි ඔය දුක. අපි ලබන සතුට නැති වෙනවටයි අපිට දුක.
ඒක කැලෙන්නේ
නැතුව බලන්න. ඉතින් මෙහෙමයි දුක හටගා දුක්දේ. ඉතින් මේ සැපයි කියලා බැලුවට වැඩක් නැහැ. දුක දුකම නේ. අපි බලන්න හදනවා දුක්දේ දිහා නෑ මේක සැපයි කියලා. අපි වරවට දුක වහන්න හදනවා. හරි. ඉතින් එහෙම කරාට එකෙන් බේරෙන්න බෑ. දැන් අපි කැමති අන්න දැන් අපි දැන් දුකටපත් වෙන දෙයකට කැමති. හැබැයි අපි පෙන්වන්න හදනවා නෑ නෑ මේ අපි කැමති හින්දා මේකට මුකුත් වෙන්නේ නෑ. දැන් අපි මම දරුවට කැමති කියලා හිතා. කැමති කියන්නේ මේ දරුවා ලෙඩ වෙන්න බෑ. මේ දරුවා මැරෙන්න බෑ නේද? එහෙම නේද හිතන්නේ? දැන් දැන් ඔය තමන්ගේ කියන මට්ටම අයින් කරලා ඔන්න ළමෙක් ඉන්නවා. මේ ළමයා ලෙඩ වෙන්න බෑයිද? මේ ළමයාට ඩෙන්ගු හැදෙන්න බෑයිද? මේ ළමයාට පිළිකාවක් හැදෙන්න බෑයිද? ළමා රෝහලට ගිහින් බලන්න එහෙම ළමයි නැද්ද? ඕන තරම් ඉන්නා නේද? හැබැයි දැන් අපේ ළමයා මේ විශේෂයි. මේවා හැදෙන්න බෑ. ඕනේ අපි බාරගන්න. හැදුනොත් දුකයි. දැන් අපි අල්ල ගැනීම තුල අපි අර දුක වහනවා. මේ ඇත්තටම වෙන්න පුළුවන් දේවල් ටික වහනවා. මේ අපේ එක්කෙනාට මේවා වෙන්න බෑ. මගේ දරුවට මේවා වෙන්න බෑ. අනිත් අයට තමයි. මේ දරුවා විභාගේ ෆේල් වෙන්න බෑ. අනිත් ළමයි ෆේල් වුණාට ප්‍රශ්නයක්.
අල්ල ගැනීම තමයි දුකට.
මෙයා දොස්තර වුණා. අනිත් ළමයි දොස්තර වුණා. මෙයා නෝන දුකයි. මෙයා අකීකරු වෙන්න බෑ. ඈ අකීකරු නෝනත් තමයි පුදු. සැපද දුක? මම දැන් අපි වහනවා එක. නෑ නෑ මගේ ළමයා එහෙම නෑ. මගේ ළමයා හරි නෑ. මේ ළමයා කුඩු ගහන්න බෑ. වෙන්න පුළුවන්. ඕක තමයි ඇත්ත தත්ති. ඈ අපි හදාගත්තු දෙයින්ම තමයි අපි දුක් වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මෙයා මෙහෙම වෙන්න ඕන, මෙහෙම වෙන්න ඕන, මෙහෙම වෙන්න ඕන. එතකොට යම් කිසි ඔය දරුවා උපමාවට ගත්තට ඔය තමන් බලාපොරොත්තු වෙන හැම දෙයක්ම එහෙම. යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා අපි ඒ හින්දා සැපයි කියලා. හැබැයි ඒ බලාපොරොත්තු වීමමයි දුක. කැමති වෙන ගතියමයි දුක. යම් දෙයක් කැමති වේද බලාපොරොත්තු වේද හරි ඒ දේ නොලැබෙනකොට දුකයි. ස්වභාවය තමයි ඒ දේ ලැබෙන්නේ නැහැ. මොකද අපි කැමති වෙන්නේම නොලැබෙන දේට. දැන් අපි වයසට නොයා ඉන්න කැමතිද නැද්ද? කැමති. දැන් අපි කැමති වුණා කියලා වයසට නොයා ඉඳීද? නැහැ. ලෙඩ නොවි ඉන්න කැමතිද නැද්ද? කැමති. ලෙඩ නොවි ඉඳීද? නැහැ. මැරෙන්නේ නැතුව ඉන්න කැමතිද නැද්ද? කැමති. ඉන්න පුළුවන්ද? බැහැ. කැමති දේ නොලැබෙනකොට සැපද දුකද? දුකයි. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ සිද්ධ වෙන දේද නැත්නම් ඒකට මේ මෙහෙම වෙන්නේ පා කියලා කැමති වෙන ස්වභාවයද? බලාපොරොත්තු වෙන ස්වභාවය නේද? දැන් අපි දැන් වයසට යන එක නවත්තන්න බෑනේ. ඈ වයසට යන එක ප්‍රශ්නයක් නැත්නම් උගල දුකක්ද? නෑ. වයසට යෑම නම් එහෙම කියයි. දැන් ලෙඩයිනේ එක නවත්තන්න බෑ. ඒක තේරුම් ගත්තා නම් ලෙඩ වුණාට ප්‍රශ්නයක් නෑ. ඉතින් මේ ලෙඩ නොවුනත් නේ පුදුම වෙන්න ඕන, දුක් වෙන්න ඕන. මනුෂ්‍ය ශරීරය හැටි තමයි ලෙඩ හැදෙන්නේ. ඒකට දුක් වෙන්න ඕන. හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ නෑ. දැන් මගේ ශරීරයට ඕව හැදෙන්න බෑ. එහෙම හිතනකන් ඉතින් දෙර වෙනකොට දුක. මේ මගේ කරගැනීම තුල තමයි දුක තියෙන්නේ. මගේ කරගන්නවා කියන එකේ අනිත් තේරුම තමයි මේකට මේ වෙන්න බෑ. ওই ලෝකෙට අයිති සිද්ධීන් වෙන්න බෑ මේක. ලෝකෙට අයිති සිද්ධීන් තමයි ජාති ජරා ව්‍යාධි මරණ. මගේ නැති වුණොත් ඒගොල්ලෝ තමයි අර දැන් හොස්පිටල් එකේ ඉන්න ලෙඩ්ඩු ඔක්කොම මගේ නෙවි. ඒ ලෙඩ්ඩුන්ට අපි දුක් වෙනවා නේද? මගේ නැතුව බලන්න එහෙම. එතකොට ලෙඩ වුණාට දුකද දැන්? නේද? මම අද මරණ කීයක් වෙලාද දුකයිද? අඬනවද? ඇයි හඬන්නේ? මගේ නෙවෙයි. පේනවා. ඒක දුක නම් දුකයි කියලා බලන්න. ඒක දුක නැත්තම් මගෙන් අහලා බලුකට වැඩක් නැහැ. මේ ආයතනයට හම්බුනේ ඒක දුකයි කියලා අන්න කිව්වා ඒ හින්දා දුකයි. එහෙම බලුකට වැඩක් නැහැ. දැන් තමන්ට දුක දුක විදිහට තේන මට්ටමට තමන්ගේ නුවණ දියුණු කර ගන්නවා. නැතුව තව කෙනෙක් කියපු බලියට උට බලලා හරියන්නේ නැහැ. තමන්ට තේරෙන්න ඕන මේක දුක නම් ඇයි දුක? ඒ මට්ටමෙන් දකි. එතකොට පොතේ තිබුණ පළියට මේක දුකයි ඒ හින්දා දුකයි. හා එහේ අනිත්‍යයි ඒ හින්දා දුකයි. ඕක කියනවානේ මට නම් එහෙම දුකක් නැහැ. එහේ තියෙනකම් මට නම් සැප. කිය කියා එන්න එහේ අනිත්‍යයි ඒ හින්දා දුකයි. කවදාවත් ඇහැට තියෙන ඇලීම දුරු වෙයි. එහේ අනිත්‍ය බල බල ඉන්නවා. එහේ පොඩ්ඩක් පේන්නේ නැති වෙනකොට දුවනවා දොස්තර හොයලා. එහෙම යන්නයි පා කියන නිවේදි එක නුවණින් දකින්න මේ කරන දෙයින් මේක අවබෝධ වෙයිද? ඊට වඩා නුවණකින් දකින්න ඕන දුක නම් ඇයි දුක කියලා කියන්නේ කියලා තමන්ගේ හිතට පෙන්නන්න ඕන. හරි. එතකොට ඔබ කී කියා හිතියට වැඩන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි අනිත්‍යයි දුකයි අනාත්මයි හිතෙන් දුක් විඳි. මේ භාවනා කරලා දුක් විඳින. එහෙම නැතුව ඒක අවබෝධ ගන්න ඕන ඈ මේ
හැටි බලන්නේ කොහොමද කියලා
බලන්නේ ඉතින්
දැනනගන්න
ඒකට තමයි ධර්මයේ උදව් කරගන්න දුක් දේ දුක විදිහට දකින්න දුක පිරිසිඳ දකින්න ඕන කිව්වේ ඕක අපි දුක දකින්න නැතුව දුකෙන් මිදෙන්න නම් කතා කරනවා දුකෙන් මිදෙන්නේ කොහොමද නිවන් දකින්නේ කොහොමද කියලා අහනවා නිවන කියලා කිසිම අවබෝධයක් නැහැ. අපිට හොඳට ජීවත් වෙන්නත් ඕන නිවන් දකින්න. ආ මේ ලෝකේ ඔක්කොම ටික තියාගෙන කොහොමද නිවන් දකින්නේ?
නිවන් දකින්නේ
ඇයි? ඒ නිවන් දකින්නේ ඇයි තමයි අහන්නේ. ඒ කියන්නේ මට නම් ආයෙ උපදින්න ඕනේ නැහැ. හැක් ඕනද එහෙම සපෝදෙන්. කනක් ඕනද එහෙම? දෙන්න ඔච්චරමද? මේ හැක ඉන්නේ තියෙනකොට හැක් දෙන්න එහෙම? වටහා ගන්න එක තමයි මේ කියන්නේ. ඇත්ත පිහිටියට දැකීමේ අවබෝධය
ගන්න.
දැන් අපි ඇත්ත වහගෙන තමයි ජීවත් වෙන්නේ. කිසිම වරදක් නැහැ. කිසිම වරදක් නැහැ. දැන් ඔය ඔයගොල්ලෝ මේ දුක් විඳින්නනේ පුරුදු වෙලා තියෙන ඒවා අත්හරින්න. එහෙම අත්හැරියට නිවන හම්බ වෙන්නේ නැහැ. එම් බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ දුක ඇති වෙන්නේ තණ්හාව හින්දා කියලා කිව්වා. තණ්හාව නැති කරන්න ඔක්කොම අතාරින්න කියලා කිව්වේ නෑ. හරි. ඒ බලෙන් අතහැරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කිව්වේ මේ චතුරාර්ය සත්‍ය දකින්න. මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න. ඇත්ත ඇති හැටි දකිනකොට ඉබේ අතහරි. අර මුලාවෙන් අල්ලගත්තු ටික අතාරින්න. අපි අතරින එකට වඩා කරන්න ඕන මුලාව නැති කරගන්න එක. මුලාවෙන්නේ මේව අල්ලගන්නේ. මුලාව නැති වෙනකොට ආය අතහරින්න කියලා දෙයක් නැහැ. දැන් මෙන්න මේව අල්ලගත්තාම දුක තියෙනවා කියලා දකිනකොට නේද? ඒක ඉබේම අතහැරෙනවා. දැන් ගෙදර සර්පෙක් ඉන්නවා කියලා දැක්කහම නයික් කියනවා. අපි ඊයේ වුණ පොඩ්ඩක් ඒ ස්වාමීන් වහන්සේ නමක් එක්ක දැන් කුටියක් ඇතුලේ ගල් ගුහාවක් ඇතුලේ වාඩි වෙලා මම කතා කරනවා. කරුවලයි පේන්නේ නැහැ. ටිකක් වෙලා යනකොට හාමුදුරුවෝ කිව්වා මගේ පිටිපස්සේ අතන මේ නයික් ඉන්නවා කියලා. වෙන්න පුළුවන්. ඒ නයික්. උතන් නයික් ඉන්නා ටිකක් බලාගෙන ඉන්න. මට එහා පැත්තේ හිටිය කෙනා දැන්නේ. කොහොම කලබල කරුවලයි පේන්නේ නැහැ. අපි බිම වාඩිලා ඉන්නේ. මේ අර අතන මේ ටෝච් එකක් ඇති පොඩ්ඩක් බලන්න නෑ ඉන්නවද කියලා කියනවා. හ්ම්?
කලින් ඉතුරු
නෑ කියලා දෙකියු. නෑ. ඒ වෙලේ වෙලේ දැන් නෑ අපි නිකන් ධර්ම සාකච්ඡාව. කට්ටකරු වෙලේ පේන්නේ නැහැ පොඩි එලියක් විතරයි ඒක තියෙන්නේ ගල් ගුහාව. හ්ම්? දැන් අර මාත් එක්ක හිටියේ ඉතින් පස්සේ ටිකක් වෙලා මට නම් ඉතින් කියුණා ඉතින් නෑ හිටියට කමන්නේ අපි වගේ අයම තමයි නයි වෙලා උපදින්නේ. මේ කියලා ඇත්තටම හැරිලා බලන්නවත් මට ඕනකම තිබ්බේ නෑ. නෑ ඉන්නවනම් ඉඳි ඉතින් මොනව කරන්නද? ඒ වුණාට රයට දැන් බණ අහන්න සිහියක් නෑ කරගෙන. දැන් බලන්න මේ ඊට පස්සේ කිව්වා ඉතින් ඔතන ණයෙක් නෑ මම මේ බොරුවට කිව්වේ කියලා. අපේ හිත වැඩ කරන හැටි බලන්න. ඊට පස්සේ දැන් මගේ ඉන ගමනුත්තරය කිව්වා මගෙත් මෝඩකමට අර මං වාඩි වුණා හින්දා මගේ එහා පැත්තෙන් ඇවිල්ලා වාඩි වුණා. මම මේ ටෝච් එක ගන්නකන් නැගිටිනකන් හිටියේ හිමීට නැගිටලා එළියට යන්න කිව්වා. බණකෝ විතර. ඒ අතරේ හිමීට එළියට බැනගන්න. නෑ ඉන්නවද බලීව කියේ විතර. ඉතින් දැන් බලන්න අර මුලාව තියෙනකන් අපි බයයි. දැන් බය වෙන්නේ ඇයි? ආසාව. ජීවිතේට හරි ආසයි. ඔය උපදින්න ඕනේ නැහැ කිව්වට. දුක ආසාවක් තියෙන්නේ. වැරෙන්න නැන ඊළඟට තමයි ඔක මතුවෙන්නේ. කොච්චර තණ්හා කරනවා. කියන්නේ නම් අපිට උපදින්න ඕනේ නැහැ කියලා. මරෙන්න ගිහිල්ලා බෙහෙත් මෙන්න මේක බිව්වොත් ජීවත් වෙනවා කිව්වොත් එපා කියයිද? ඕකම තමයි. ඥාන අතන ගිහින් හොඳට ඉන්න පුළුවන් ආයතන ටික හම්බ වෙනවා කිව්වොත් එපා කියයිද? ඒක කියන්නේ නම් ආයෙනම් උපදින්න ඕනේ නැහැ කියලා. දැන් අදහවස මැරෙන්න තියනවා කිව්වොත් එහෙම කැමති වෙයිද? ඔබ මැරෙන්නේ කොහොමද? ඔච්චර වැඩ තියෙනවද? තාම නිවන් දැක්කේ නැහැ. ඒ පිට දාලා අනිත් ඒවා හැබැයි කරන්නේ. භාවනා කරන්න කිව්වොත් වෙලා නැහැ. නිවන් දකින්න ඕනේ වගේ කිව්වොත් අපු වෙලා නැහැ. මේකෙන් කොහොමද කරන්නේ? ධර්මය හොයන්න වෙලා නැහැ. වෙන වැඩ කරන්න තියෙනවා. ඒකයි වෙලා නැත්තේ. තේ ඔය මේ ඇත්ත ඇති හැටියට දකින්න නුවණින් බලන්න වෙනවා. ලෝකේ දකින අනිත් සම්මතය දකින විදිහට දැකලා නම් මේක අවබෝධ කරන්න බෑ. එකයි මම බුදු කෙනෙක්ට විතරක් පෙන්වලා දෙන්න පුළුවන් ධර්මයක්. අනිත් හැමෝම පෙන්වන්නේ ලෝකෙට අයිති දෘෂ්ටියකින්. ලෝකෙට අයිති දෘෂ්ටියට මේවා අහු වෙන්නේ නැහැ. මොකද මේ ලෝකේ මේ දුක් දෙයට සැප කියලාමයි දකින්න පුරුදු වෙලා තියෙන්නේ. දුක දුක විදිහට දකින්න බෑ. දැන් අපි අනිත්‍යයි අනිත්‍යෙන්ද දුකයි කියනවානේ. එහෙනම් අනිත්‍යයි දුකයි කියලා කියනවා නේද? මට කියනවත් එහෙනම් අනිත්‍ය නිසා දුකයි කියනවා. ඕක අර බලෙන් පටව ගන්න හදන දුකක්. ඔව්. අවබෝධයක් නෙමෙයි. අනිත්‍යෙන් හින්දා දුකයි කියනකොට මම නම් අහන්නේ ඇයි අනිත්‍ය වුණහම දුක මොකද? ඒ අනිත්‍ය කියන්නේ ඕන එකක් ඔය දැන් ගහක් තරම් බලන්න ගහ අනිත්‍යද නැද්ද? අනිත්‍යයි. ස්ථිරව පවතින ගහක් තියනවද කොහෙවත්? නැහැ. ඒ වාට ඉතින් මට නම් ওই ගහේ ඇති දුකක් නැහැ. අනිත්‍ය හින්දා දුක නම් දුක වෙන්නේ නැහැ. අනිත්‍ය වුණ පළියට දුකද? මම කියන්න බලන්න අනිත්‍ය මෙනෙහි කර. අනිත්‍ය වුණ පළියට දුකයි. සතුට කරගත්තු දැන් දැන් කෑම දැන් දවල්ට කන්න එහෙම දැන් බලා ඉන්නේ. ඔය කෑම ටික අනිත්‍යද නැද්ද? අද රෑ වෙනකොට හෙට වෙනකොට ඔය කෑම ටික ඔහොම තිබුණොත් අපිට හොඳටම දන්නවා අනිත්‍යයි කියලා. අරක් පිළිනවා. දැන් ඔය කෑම ටික දුකයි.
මගේ
කෑම කෑම තිබුණත් දුක කොහොම වෙතත් හරි සැපක් නම් හම්පුයි නේ සතුට. කෑම ඔව් දැන් මම අහන්නේ ඕකේ අනිත්‍ය හින්දා දුකයිද? කෑම අනිත්‍යයි කියලා දන්නව නේ? ඒ වුණාට කෑමෙන් හොඳ සැපක් නම් ගන්න ඕනේ. දිවට රස විඳිනවා. බඩගු රෝ ගන්නවා. ඉතින් හිතාගෙන ඉන්නේ අනිත්‍ය අනිත්‍යයි කියලා කෑම දිහා බලගෙනත් මේ කෑම අනිත්‍ය අනිත්‍ය අනිත්‍යයි කියලා බලනකොට අනිත්‍ය වෙනවා තමයි. ඉතින් අනිත්‍ය නෑ කිව්වේ නෑ නේ අනිත්‍යයි. ඒක නෙමෙයි කිව්වේ. දැන් රෑ වෙනකන් තිබ්බොත් ඕක නිට්ටියද? නෑ. ඒ අපි වැළුවත් නෑ තත් අනිත්‍යෙ. දැන්
කනකොට පිළුණු වෙලා නම් දුකයි මේක.
කනකොට පිළුණු වෙලා නම් දුකයි. ඉතින් ඒ රෑට හරි හෙට හරි ඕකක දෙකම එක කන්න ගියොත් දුකයි. ඔව් දැන් නුවණින් හිතන්න ඕනේ. ඇයි ඇයි දුක? අද කෑ උත්සවයි හෙට කෑ උත්සවයි දුක. දැන් මං අහන්නේ ඔතන දැන් අනිත්‍ය වැළුවොත් මෙතන දුක වෙයිද? මොකද්ද මේ දකින්න හදන දුක කියලා අවබෝධයක් ගන්න ඕනේ. නැතුව කවුරුවත් කිව්ව පළියට ඕක අනිත්‍ය අනිත්‍යයි කිව්වට එන අවබෝධයක් තියේයිද? මොන ඔතනයි මේ දකින්න ඕනේ. ඒකයි මේ සම්මා දිට්ඨිය කියන්නේ දුක්ඛේ ඥානයක් ඇති කරගන්න ඕනේ. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං. නිරෝධේ ඥානං නිරෝධගාමිනී ප්‍රතිපදාය ඥානං. නේද? ගෙන දලා අවබෝධයක්වත් නැතුව භාවනා කරනවා කියලා කරගෙන ගියාට මන් දන්නේ අවබෝධයක් නම් ලැබෙයිද? හරි ඒකනේ මේ කියන්නේ. අනිත්‍ය ඇති වෙනවා නැති වෙනවා. දැන් මොකටද ඕක බලන්නේ?
ඒක කෝරු ප්‍රතිපදාවට බලන්න හොබන්නේ. දැන් පටන් ගන්න
දැන් මන් කියන්නේ මේ ඕක ක්‍රමේද නැද්ද කියන එක නෙමෙයි. දැන් තමන් ඕක දන්නේ නැතුව ඔහෙ බලාගෙන ගියාට අවබෝධයක් එයිද කියන එක. මොකද්ද අවබෝධය? ඒ ගැන නුවණක් නැතුව කරන එක තේරුමක් නැහැ. නුවණ ඇති කරගන්න. දැන් මෙහෙම බැලුවොත් මොකද්ද එන අවබෝධය කියලා දලා දහසක්වත් තියෙනවා. හරි. එහෙම නැතුවට අන්න අරයා මේක කරන්න කිව්වා ඒ හින්දා කරනවා කියලා කරන එක තේරුමක් නැහැ. මේ ධර්මයේ අවබෝධයක් ගන්න මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. තර් මේ අවබෝධය මට නෑ. මේ මෙහෙම දෙයක් තියෙන්න පුළුවන්. ඒ අවබෝධය එන්න නම් මොකද්ද කරන්න ඕන? අන්න ඒ විදිහට කරන්න ඕන දේ තේරුම් ගන්න ඕන. ඒ මොහොතට සැක. ඔව්.
ආහාරයේ
මේ ඇයි ඉතින් එහෙම කරන්නේ? නෑ මම මේ රස විඳින්න මේ ආහාර ගන්නවා කියලා කෑවොත් මොකද්ද? එහෙම නෙමෙයි. ඒත් ඇයි එහෙම කළොත් මොකද්ද වෙරද? ඔය කවුරුවත් කියන හින්දා කරනවා ඒ
ඇයි? ආසාවේ.
ඇලියෝ. ඇලීමෙන් කෑවයි නිකං කෑවයි කියලා මොකද්ද වෙන්නේ? කොහොමත් බඩ පිරෙන. අපිට රස වින්දලා බඩ පුරව ගන්න පුළුවන් ඇලීමෙන් කෑවම. මොකද්ද ඔතන ප්‍රශ්න? හරි, එහෙම හිතලත් කන්න පුළුවන්, එහෙම හිතන්න නැතුවත් කන්න පුළුවන්. දැන් දෙන්නගෙන් බඩ පිරෙනවා නේද?
සර් රස මත්තක සභාවෙම නේද වැරදලා
කොහේ? ඔය රසට තණ්හා කළොත් ඔතන ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ ඔන්න දැන් කෑමට තණ්හා කරනකොට කවුරු හරි ওই ටිකක් අයවෝ. තමන් කන්න යනකොට වෙන කෙනෙක් කන. නැත්නම් අර බල්ලෙක් හරි බූවෙක් හරි කනවා බත්. දැන් මොකද වෙන්නේ? ඔව් දැන් දැඩි ලෝභයක් තිබුණොත් එහෙම දැන් දරා ගන්න බෑ අර අර උට ගහලා මරන්නත් පුළුවන්. ඒ තරම් දරුණුවට යන්න පුළුවන්. නේද? දැන් ඉතින් හරි ඔබ තිබුණොත් කනවා. ඇත්තයි මොනවා කරන්නේ වේ? ඒකට ගැටෙන්නෙත් නැහැ. සම්මතයෙන් නෙමෙයි මේ දුකෙන් ගැලවුණා පොඩ්ඩක්. තරක නැති වුණාට දුක් විඳින එකෙන් ගැලවෙන්න පුළුවන් එච්චර ඒක ගණන් ගත්තේ නැහැ. තේරුම් ගන්න තමන් දුක් විඳිනා නම් දුකෙන් ගැලවෙන්න බලන්න. සම්මතේ තිබුණත් එකයි නැතත් එකයි. දුකක් ඇති වුණා නම් ඒ දුක අඳුරගන්න. දුකට හේතුවක් තියෙනවා. දැන් ඒ දැන් තරහ ගියා නම් තරහ තමන් දුකටපත් කරනවා කියලා තේරුම් ගන්න. එතකොට ඒ දුකට හේතුව හොයන්න. දැන් අරක දැකලා කෙනෙකුට ඒ විලාය විතරක් නෙමෙයි දවසම බැන බැන ඉන්න පුළුවන් මගේ බත් එක අරූ කෑමනේ. තව කෙනෙකුට ඔක උතනින්ම අමතක කරලා ඒක ඉවරයි. නේද? දැන් කවුද දුක් විඳින්නේ? තව වර දවසම බැන බැන ඉන්න කෙනාද නැත්නම් අර කවමතක කරලා බඩගින්නේ හිටියත් ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ. දැන් ඊයේ අපි අර ලොකු දානයක් පිළිගන්නලා අපි හතර පහ දිනා ඉතින් අතන පොඩ්ඩක් මෙහාට ගිහින් අපි අර මේ ආමුදිරෝ දාණේ වැළඳුවට පස්සේ අපි ගිහිල්ලා ඉතින් දැන් පොඩ්ඩක් අර වමේ වෙනකන් මේ ගිහින් දැන් අර ආමුදිරෝ එක්ක කතාවට වාඩි වෙනා ධර්ම සාකච්ඡාව. ඉතින් ඕක යනකොට මේ පොඩ්ඩක් බඩගින්න දැනුණත් ඉතින් මේ සාකච්ඡාවත් අරින්නත් හිතෙන්නේ හගෙන ඉන්නවා. අත ලොකු බඩගින්නකුත් නැහැ. ඉතින් දැන් දන්නවනේ කෑම තියෙනවනේ නිදානයන්. ඕක කොල්ලලා කන්න බැයිද කියලා. මේ පෑත් දෙකක් යනකොට දැන් අපිට පේනවා මිනිස්සුත් එක එක්කෙනා යනවා. අපේ කතාවත් අපි යනවා. කීප සැරයක් කියනවා මහත්තයලා කෑවෙත් නැහැ නේද කියලා. ඉතින් අපිත් ඔහොම ඉන්නකොට එතන වැඩ ඉන්න අනිත් ආමඳුරු පෑද් දෙකක් ගියාට පස්සේ කිව්වා නෑ නෑ මහත්තයලා ඔහොමම ඉන්න මං තව ටිකකින් තේ ටිකක් හදලා දෙන්නම් මේ බිස්කට්ුත් එක්ක කියලා. දැන් අනිත් ආමඳුරු නෑ මේගොල්ලෝ තාම කෑවෙත් නෑ. ඒකේ කතාව නෑ තව ටිකකින් අපි තේ දෙනවා. ඔයි දෙයි තව පැයක් විතර ඉන්නකොට තමයි දැනගත්තේ දැන් කෑමට ඉවරයි. කොහොම ගහලා ගිහිල්ලා ඉතින් කරන්නේ කැලේ ගල් ගුහාවක නේද කෑම කොහෙන්ද? ඉතින් අර කට්ටි අරන් ආව බිස්කට්ුයි තී. ඉතින් දැන් ඉතින් අපි හිත ලස්සන කෑම ටික දැක්ක දැන් ගමේ කෑම මෙහෙ වගේ නෙමෙයි. ඔක්කොම ජාති ටික ගවදවල් දැන් කෑම ටික අතනම් කන්න පුළුවන් හොඳට කියලා කට්ටිය හිතාගෙන ආ ඉස්සන්න ටිකක් තියෙනවා. ආ අන්තිමට මොකුත් නැහැ. ඒ කිසිම දුකක් නැහැ. දැන් අපි හැමෝම හරි සතුටෙන් හිටියේ මොකද අර ඒ ධර්ම සාකච්ඡාවයි අර මේවා ටිකයි ණයට බය වුනේ හරි වෙලාවට ටිකද කොහොම වෙයි මොකද සාකච්ඡාවක් කිව්ලා ඉතින් දැන් එතන බලන්න දැන් කෙනෙකුට බැන බැන ඉන්න පුළුවන් මෙච්චර අපි කොළඹ ඉඳන් ඇවිල්ලා මෙච්චර දුරක් කියලා කන්න ටිකක්වත් දෙන්නේ නැහැ මේ මිනිස්සු මෙහෙමද අරවයි මේවයි ඒක දැන් අපි කාටවත් කිසිම ගාණක් තිබ්බේ නැහැ. කියන්නේ ඊට පස්සේ කන්න ඉතින් සෑහෙන දුරක් යන්නත් ඕනේ. ළඟ පාතක නැහැ කෑම. පැය දෙකක්වත් යන්න ඕනේ. මේවම මේ වුණාට අපි හවස වෙනකන් ඉඳලා එහෙම ඉඳලා ආවේ. ඒක මේ ලොකු ප්‍රශ්නයක් වුණේ. දැන් බලන්න අර කෑම ගැනම බලන් හිටියා. අර කෑම ටිකට තණ්හාවෙ හිටියනම් එනම් දුක. ඔව්. කොච්චර දුකක් විඳිනවද? කෙනෙකුට පුළුවන් ඒකෙන් දුක් විඳින්න. කෙනෙකුට ඒක ඔව් දුකක් කරගන්න ඕනේ නැහැ. ඉතින් ඒක නැති වුණා නම් නැහැ. එච්චරයි. හරි. මට අනේ දවල්ට කෑවි නෑ නේ කියලා ඉතින් ඕක හිත හිතා හිටියනම් ඒක තමයි ඔකේ අර දැන් දකින්න මන් දන්නේ ඒක ඒ දකින්න මට්ටම තමයි තේරුම් ගන්න ඒක නෑ එතන එකම මුදුරු කෙනෙක් හිටියා ඉතින් කැලේ උඩ ඉන්නේ ඇවිදිනවා එක තැනකත් නෑ කිව්වා ඇහුවාම මම ඇහුවා දානේ කොහොමද කියලා දානේ ඉතින් එහෙම දෙයක් නෑ ඉතින් සමහර වෙලාවට ඔය කොළ ටිකක් කාලා ඉන්න ගස්වල දවසටම ඔච්චර තමයි ගියේ. එක සැරයක් එහෙම මාසයක් විතර හිටියලු. අන්තිමට මේ බැරිම දැන ගමකට ඇවිල්ලා තියෙනවා. මේ ඒ මුලකා. දැන් නම් ඉතින් එහෙම ගැටලුවක් නැහැ කියලා. මේ හොඳට මෙහෙ කකා බිබි හිටියගෙන. ඉතින් මේ ඒක දැන් ඒවට පුරුදු වෙලා තණ්හා කරලා අරව මේවා ඒ කට්ටියට ඔහම හිටියනම් ගැස්ට්‍රයිටිස් සරකයි මේකයි රටේ නැති ලෙඩ කෑම නොකා නෙමෙයි කෑම ගැන හිතලා මේ අද කෑමේ ඒ කිසි ලෙඩක් නැහැ ඒ එහෙම ඇත්ත ඇති ඇති දැක්කට පස්සේ ඔය අපේ ඇලීම් ගැටීම් තණ්හාවෙන් ඇති කරන දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් දැන් ඒ අමුද්‍රංගෙන් අරුවහම ඉතින් කැලේ සතුත් වෙනවලු නේද? මාර්ගාවට ඉතින් නවත් ඉන්න ඉඩක් හම් වෙන්නේ අර අලි ඉන්න තැනක විතරයි පොඩ්ඩක් ඉඩ තියෙන්නේ. ඉතින් අතන ඉන්නවලු. අලිය ආවද නැද්ද අරුවහම ඉතින් දන්නේ නැහැ. ඉතින් මම නිදාගත්තා. ඉතින් උදේ නැගිටිනකොට නම් නැහැ. ආ සිහියෙන් ඉන්නකොට සිහියෙන් ඉන්නවා මෙච්චරයි කැලි සිරිපාද පැත්ති සිංහරාජය කැලි මේ ඉතින් කිව්වේ ඇයි බය වෙන්නේ මැරෙන්නනේ බය වෙන්නේ. මේ ගන්න හුස්මෙන් ජීවත් වෙනවා නිකන් හුස්ම දානකොට මැරෙනවා වගේ කියලා. හැම හුස්මකම හුස්ම ගන්නවා දානවා කියන්නේ මේ දැන් ගන්න හුස්මෙන් ජීවත් වෙනවා ඕන නැති ටික අයින් කරනවා. ඊළඟ හුස්ම ගත්තේ නැත්නම් ඔව්. ගත්තේ නැත්නම් මැරෙනව නෙමෙයි. ඉතින් අර ජීවත් වුණ ටික මැරිලා ඉවරයි කියන්නේ. ආයේ හුස්මක් ගන්න ආයේ උපදිනවා ආයේ මැරෙනවා. ආයේ උපදිනවා ආයේ මැරෙනවා. ඉතින් ඕක ඕන වෙලාවක වෙන්න පුළුවන්. සාමතුයෙන් මේ මැරෙන්න බය නැත්නම් ඊට පස්සේ බය වෙන්න දෙයක් නැහැ. සත්තුන්ට බය වෙන්නේ මොකටද? හැම මොහොතේම ඔහම සිහිය පිහිටව ගත්තා නම් බය වෙන්න දෙයක් නැහැ. ඒ හුස්ම ගැන දිහා බලාගෙන ජීවත් වෙනවා මැරෙනවා ජීවත් වෙනවා මැරෙනවා ජීවත් වෙනවා මැරෙනවා. කොටින් කොයි වෙලාවෙ මැරුණත් ඊළඟ හුස්මේදී මැරුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. මැරෙන්න බෑ කියලා හේතුවක් නැහැ. අපිට ඒලා තියෙන මැරෙන්න බෑනේ. ඒක නුවණින් මේ ශරීරය ඒ විදිහේ දෙයක්. සෛලයක් ගන්න. මේ රස්නේ පවතින්නේ හුස්මයි. හුස්ම නැති වුණ ගමන් ඉවර. කායික වේදනාව ඉතින් දැනෙනවා නම් දැනේ. ඒක ඉතින් ඔය ලෙඩක් වුණා දැන් වාඩිලා ඉද්දි දැනෙනවනේ කායික වේදනාව. වේදනාවට නෙමෙයි ඔය බය. සමහර උන් කියන කෙනා මැරෙනකොට දැනෙන වේදනාවටයි මේ. කැමති මැරෙන්න නෙමෙයි. ඔව් දැන් භාවනා කරද්දි පේනවා සිහිය හොඳට හුස්මට පිහිටුවාට පස්සේ වේදනාවක් තියෙනවා. හොඳ සමාධියක ඉන්නකොට වේදනාවක් තියෙනවා. ඔව්. මැරෙන්න බය ජීවත් වෙන්න තියෙන ආසාව. ඉතින් ඒ ඔන්න ඒ හේතුව හොයාගන්න. බය ඇති වෙන්න හේතුව මොකද්ද? කොහෙද තියෙන්නේ? ඕනම බයකට හේතුව උතන් තියෙනවා. ආසාව ඇලී. හරි හොඳයි. ඉතින් දැන් ගොඩක් වෙලා කතා කළා. මම හිතන්නේ මේ ඉතින් හුඟක් වෙලාවට මේ කරන්න ඕනේ මොකද්ද කියන එක නම් මේ මගෙන් අහගන්න අමාරුයි. ඒක ඕනම දුකයි දුකට හේතුවයි දකින්න පුරුදු වෙන්න. දැන් ඔව දකින්නකොට දකින්නකොට ඉතින් මේ ආයතන දිහා එහෙම බල බල ඉන්න. හිත වැඩ කරන හැටි ගැන පොඩ්ඩක් බලන්න පුරුදු වෙන්න. සිහිය පිහිටන්න පුරුදු වෙන්න. එතකොට ওই ප්‍රශ්නෙත් නැති වෙයි මොකද්ද කරන්න ඕන කියලා. ආයතන ගැන එහෙම සිහිය පිහිට ඉන්නකො මොකද්ද වෙන්නේ මොකද්ද වෙන්නේ කියලා. නේද? මෙලක් මොකක් හින්දාද දුක ඇති වෙන්නේ කියන එක බලන්න පුළුවන්. ආයතන
විදිහමයි
දුකද? ඒවා බල බල ඉන්නකො එතකොට Tamanthuma දැනේ අර වෙනදා වින්ද දුක් නම් දැන් ටිකක් අඩුයි කියලා. එතකොට ආයතනෙට රැවටෙන ගතිය නුවණින් ටික ටික බලන්න පුරුදු වෙනවා. ඉතින් අපි අර ධර්මයෙන් ගන්න තියෙන ලෝකයයි බාහිර ලෝකේ කියන එක මෙතන තියෙන ඒ ලෝකේ මොකද්ද ලෝක සමුදය මොකද්ද නිරෝධය මොකද්ද මාර්ගය මොකද්ද කියලා ටිකක් අවබෝධයක් ගන්න උත්සාහ කරන්න. සම්මා දිට්ඨිය ඇති වුණොත් ප්‍රශ්නයක් නැහැ. හ්ම්. සම්මා දිට්ඨිය ඇති වෙන්න කරුණු ටික ටික බලන්න පුරුදු වෙන එක හොඳයි. දැන්. නේද? අපි මේක කරන්න කියන එක නම් මම කියන්නේ අනිත්‍ය බල බලා ඉන්න, නැත්නම් දුක බල බලා ඉන්න. දුකක් තියනවා නම් අඳුරගන්න. මෙන්න දුක මේකයි දුකට හේතුව. දුක නැති කරන්න උත්සාහ කරනවට වඩා මේක දුක මේකයි දුක ඇති වෙන්න හේතුව. ඔන්න ওই දෙක දකින්න පුරුදු වෙන්න. විදිහට සිහිය පිහිටන්න පුරුදු කරන්න ඕන සමාධිය වඩන්න පුරුදු කරන්න. මොකක් හරි දුකක් තිබුණත් ඒක පිටිපස්සේ තියෙන ඇලීම කියන එක දකින්න පුළුවන් වෙයි. ඔව් ගැටීම එන්නේ ඇලීම නිසාමයි. ඒ කියන්නේ ලුම් කරන දේ වෙන්නේ නැති වෙනකොට ගැටෙන. බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැති වෙනකොට ගැටෙන. ඇලීම ගැටීම දෙකම මේ එක තණ්හාවේම කොටස්. කැමැති වෙන ස්වභාවය නොවනකොට ගැටෙන. නැත්නම් දුක් ඇති වෙනවා. යම් පිච්චන් නලබති තම්පි දුක්ඛං. කැමැති දේ නොලැබෙනකොට දුකයි. කැමැති නොවුණා නම් කැමැති දේ නොලැබෙන දුකටපත් වෙයි. කැමැත්ත තියෙන තාක් කල් නේද කැමැති දේ නොලැබෙන දුකටපත් වෙන්නේ. මේ හොයන්නම කැමැත්ත ඇති වෙන්නේ ඇයි?
අපි දැකපු දේ එකයි දැකයි කියලා අයින් කරන්නේ නැහැ. ඒක මනසින්
එක. ඔව්. මනසේ තියාගෙන ඉන්න. දැක්ක දේ තවත් හිතක් පහළ වුණා ඒක නැති වෙලා ඉවරයි. ඒක
ලකින්නේ
ඒ තමයි කියන්නේ අර නිමිති ඉතුරු කර ගන්නවා කියන්නේ. දැකපු දේ නිමිත්තක් කරගෙන ඉතුරු කර ගන්නවා. එහෙන් රූප දැකලා නිමිති ඉතුරු කර ගන්නවා. ඒක එහෙමම ඇති වෙලා නිරුද්ධ වුණා කියලා දන්නේ. ඔය ඉතින් තමන්ගේ දැන් එහෙම නිමිති ඉතුරු වෙනකොට ඒකට හේතුව මොකක්ද කියලා හොයලා බලන්න. හරියට හේතුව දැක්කොත් එහෙම ඉතුරු කරගන්න නැති වෙයි. හොඳයි අපි දැන් යන්නේ ඉතින් ඔයගොල්ලන්ට ඉන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් දැන් එකක් පහු වෙලා එකයි මම නවත්තන්න හදන්නේ. ඒ තමන්ගේ එක එක දැනුවත් වීම වෙනකොට ඒක උනේ ඇයි කියලා බලන්න මොන ආයතනෙින්ද මොන විදියටද එහෙම බලබල ඉන්න පුළුවන්. දැන් ඊතර මම උදේ කියපු ටික නම් විස්තර කරන්න බැරි වුණා. අර නිත්‍ය නේද වෙන කතාවකට ගියේ හින්දා ඒක නෑ. අපිට නිත්‍ය වෙලා තියෙන්නේ ඇයි මේ ලෝකෙට අයිති දේවල් අවතින දේවල් වෙලා තියෙන්නේ ඇයි කියන එක නුවණින් හොයන්න ඕන. ආයතනයක් කියන එක ක්ෂණිකව ආයතනයේ ආරම්භනේ විඥානයේ පහළ වෙලා ඇති වෙලා නැති වෙන දෙයක් නේ. එහෙම වුණාට දැන් අර සද්දේ පවතිනවා. නැත්තම් මේ රූප පවතිනවා කියන දෘෂ්ටියකට වැටෙනවා. ඒක වෙන්නේ ඇයි කියන එක නුවණින් හොයන්න ඕන. දැන් ඇත්ත තත්ත්වයේ ක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙන විඥානකින් නම් මේක දැනගත්තේ මේ තියනවා තියනවා කියලා හිතන්නේ. දැන් සද්දේ දිගටම ඇහෙනවා කියන්නේ තේරුම් ගන්න ආයේ ආයේ පහළ වෙන විඤ්ඤාණ. සෝත ආයතනෙයි ඒ ශබ්ද රූපේ සෝත විඤ්ඤාණ. මේ විඤ්ඤාණේ ආයේ ආයේ ඇති වෙනකොට ඒක දිගට තියනවා කියන අදහස එනවා. ඒක ටිකක් නොනින් බලන්න. මේ ආයතනෙකින් මොකදන්නේ කුරුල්ලෙක් කෑ ගහන්නේ ඒක ඇති වෙලා නැති වුණා නේද? ඒ අතර වෙනසක් තියෙන හින්දා. හැබැයි ඕක අර වේගය වැඩි වෙනකොට ඕක එක දිගට දැන් ගිනි බෝලයක් හිමින් කරකවනකොට තැන් තැන් වල තියෙනවා. වේගය වැඩි වෙනකොට ඕක වලල්ලක් වගේ තියෙනවා. අනේ අය වලල්ල වෙලා තමයි අපිට මේ තියෙනවා කියන හැඟීම. තැන් තැන් වල තියෙන ඇති වෙලා නැති වෙන දේ වේගය වැඩි වෙනකොට අපිට තනි දෙයක් කියලා හිතෙනවා. අන්න ඔය වගේ ගතියක් තියෙනවා. දැන් සද්දේ ඇහිලා නැති වෙලා ඇහිලා නැති වෙනා වුණාට ඔක මේ වේගය වැඩියෙන් වෙනකොට අපිට හිතෙනවා එක දිගට තියෙනවා කියලා. ඔව්. ඒ වුණාට මෙතන ඇති වෙලා නිරුද්ධ වෙන ඇති වෙලා නිරුද්ධ වෙන. මේ හේතු යෙදෙනකොට ඇති වෙනවා හේතු නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා. මේ වගේ ධර්මතාවයක් තියෙන කොයි ආයතනේ ගත්තත්. ඒක තේරුම් ගන්න අමාරුම ඇහෙන් පේන දෙයක තියෙනා වගේ පේන්නේ ආයේ ආයේ චක්කු විඤ්ඤාණ පහළ වෙනවා.
ඒක
කනුවට
ආයතනෙත් ආයෙ ආයෙ පහළ වෙනවා. ඔව් ඒ මොහොතේ විඥාණය දැනගැනීමක් මේ වෙන්නේ. ඒක දැන් Tamanට තේරුම් ගන්න පුළුවන් එකෙන් පටන් ගන්න. සබ්දෙන් වගේ පටන් ගන්න. ඒකෙන් හිතුවහම ඔව්. එහෙන් තේරුම් ගන්න අමාරුයි ඒක ටිකක්. හරි? ඔව් දැන් එහෙන් තේරුම් ගන්න අමාරු වෙලා තියෙන්නේ අපිට වෙනස පේන්නේ. දැන් අර ඔන්න අර පොල් ගහේ දැල්ල මොකක්ද කියන්නේ? ගොක්කත්ත නේ. ඕක පේනකොට ගොක්කත්තක් තියෙනවා. තව ටිකක් ඕක සතිය දෙකක් ගිහිල්ලා දකින්නකොට පොල්ලත්ත කියනවා නේද? තව මාසයක් විතර ගියාම වේදිලා වේලිච්ච පොල්ලත්ත. දැන් ඔය අවස්ථා තුනේදිම ඇහෙන් රූපේ දැක්කා. දැන් ඕක අපි නිකන් බලා ඉද්දී ගොක්කත්ත දිහා බලා හිටියට අපිට පේනවද මේක වෙනස් වෙනව? පොල්ලත්ත දිහා බලා ඉන්නකොට පේනවද වෙනස් වෙනව? නෑ. කොයි වෙලාවෙද වෙනස් වෙන්නේ එතකොට? අපි බලන්නේ නැති වෙලාවෙද වෙනස්
වෙන්නේ?
හැමතිස්සෙම වෙනස් වෙනවා. ඒ අපිට පේන්නේ මේ අතරේ මොහොතක් විතරයි පේන්නේ නේද? අපි හිතනවා මේ මොහොත ක්ෂණයක පේන දෙයට තියනවා කියලා. නේද? පොල්ලත්තක් තියෙනවා. ඇත්තටම වෙනස් වෙලා තියෙන්නේ ගොක්කත්තේ ඉඳලා පොල්ලත්තට මේක වෙනස් වීම. මම අපිට පේන්නේ වෙනස් වෙන ස්වභාවය නෙවෙයි. තියනවා. ඔතන මුලාවක් පේනවා. තියනවා කියලා ස්වභාවයක් නැහැ. මේ වෙනස් වීම තියෙනවා. වෙනස් වීම දකින්න බෑ මේ ඇහැට. ඒක අර ක්ෂණිකව ගන්න එක විතරනේ අපි අත්දකින්නේ. ඉතුරු ටික අපි හිතෙන් හිතා ගන්නවා මේක තියෙනවා. හරි. දැන් ඔතන දැක්කනම් මේ වෙනස් වීමක් තියෙන්නේ කියලා ගොක්කත්ත කියන්න දෙයක්වත් නැහැ, කොල්ලත්ත කියන්න දෙයක්වත් නැහැ. වෙනස් වීමක් නම් තියෙනවා. වෙනස් වෙන ස්වභාවය. ගිහිල්ලා වෙනස් වෙනවා නේ, වෙනස් වීමමයි. මොහොතක් පාසා වෙනස් වීම. වෙනස් වීම පේන්නේ නැහැ, ඇහැට පේන්නේ නැහැ. ඒක නුවණින් බලන්න. ඔව්. ඔව්. කොයි වෙලාවෙද වෙනස් වෙන්නේ කියන එක පේන්නේ නැහැ. අපිට මේ වෙනස් වීම කියන එක පේන්නේ නැහැ. ධාතුවේ ස්වභාවය වෙනස් වෙනවා. සතර මහා ධාතු කියන්නේම වෙනස් වීම. ඔව් නුවණින් දකින්න ඕනේ. හරි. ඔය පේනකොටම වෙනස් වීමක් කොහෙ තියෙන්නේ? මේ වෙනස් වෙන. අර ගිනි බෝලේ කරකිනා වගේ වෙනස් වීමක් තියෙනවා. එතකොට පවතින දෙයට තණ්හා කිරීමක් එන්න කියන්නේ. වෙනස් වීමක් ඇදී. එතන තියෙන අනිත්‍යයක් යම්කිසි. ඒක ඕන වචනයක් දාගන්න මේ අපිව දුකටපත් කරන්නේ ඕ සබහාය දන්නේ නැති කම නතරක. මේ දේ මෙහෙම තියනවා කියලා විශ්වාස කරන ගතිය මත තමයි ඇලීමක් හරි ගැටීමක් හරි. මොහොතක්වත් පවතින්නේ නැහැ. දැන් එළියේ තියෙන ස්වභාව වලින් මේ විදිහට හිතන්නත් පුළුවන්. අපිට පින්නම් කරන්නේ අර ෂණිකව තියෙන මට්ටම. ඒකේ නියම ස්වභාවය නෙමෙයි. නියම ස්වභාවය මේ වෙනස් වීම. මලක් පිපෙනවා. ඒකත් එහෙම තමයි. දැන් ඕක දැන් ඒ ටිකක් හරි වෙනස් වෙනේම ඕක තීරුම් කළාට දැන් සමහර ඒවා මේ කණුව ගලක් එහෙම ගත්තහම ඒ වෙනස් වෙන ස්වභාවය පේන්නෙම නෑ. ඒ වුණාට එතනක් තියෙන්නේ අර සතර මහා ධාතු ස්වභාවයමයි. ධාතු ස්වභාවේ වෙනස්
වෙනවා.
ඔව්. කාලේ වැඩි. කාලේ කියන්නේ අර ධාතු ස්වභාවය වෙනස් නොවෙනවා නෙමෙයි. ඒක පෙන්눔 කරන කාලය වැඩි ගතියක් තියෙනවා. ඒ හින්දා අපිට ඒක දකින්න බෑ. උනාට එතනක් තියෙන්නේ ඒක තේරුම් ගන්න සතර මහා ධාතු නම් වෙනස් වීමමයි. ධාතුවට වෙනස් වෙන්නේ නැතුව ඉන්න බෑ. එහෙම තේරුම් ගන්න. මේ ධාතුව බෑ.
එතකොට ඒක
එහෙම පවතින්නත් බෑ. දැන් වෙනස් වෙන ගතිය බලනවා නම් ඒ ධාතුව වෙනස් වෙනවා. ඇහි තියෙන ඒ ධාතුත් වෙනස් වෙනවා. ඇහත් වෙනස් වෙනවා. ඇහ නිසා සකස් වෙන රූපෙත් වෙනස් වෙනවා. ඒ නිසා සකස් වෙන විඥාන ස්ථිර වෙන්න පුළුවන්. විඥාණයෙන් පෙන්නන මේ කියනවා කියලා පෙන්නන දේ පවතිනක් වෙන්න පුළුවන්. එහෙමත් මෙනෙහි කරන්න පුළුවන් ඒක. දැන් අතීතේ දැන් අපි අර පොල්ලත්තේ දැන් අතීතේ මොකද්ද තිබුණේ? ගොක්කත්ත. දැන් තියෙන්නේ මොකද්ද? පොල්ලත්ත. අනාගතේ තියෙන්නේ වේලිච්චත්ත. කොහොමනේ හිතන්නේ? දැන් අපි පොල්ලත්ත දකිනකොට ගොක්කත්ත තියෙනවද? ගොක්කත්ත මොකද වෙලා තියෙන්නේ? අපිට හිතෙන්නේ ගොක්කත්ත වෙනස් වුණා කියලා. දැන් ගොක්කත්ත තියෙනවද? ඒක ඉතුරු නැතුවම නිරුද්ධයි. නේද? තිබුණ එක වෙනස් වීමක් නෙමෙයි. ආයි ගොක්කත්තක් ගැන කතා කරන්නේ නැහැද? පොල්ලක්. ගොක්කත්ත ඉතුරු නැතුවම
නිරුද්ධයි.
දැන් අපිට ඔය ඒක නැති වුණා කියන එක හිතන්න බෑ. ඔන්න අතනයි ප්‍රශ්නේ. මේ තිබුණ එකමයි දැන් පොල්ලක්. අලුතෙන් පොල්ලත්තක් හටගෙන තියෙනවා. ඒක පෙර නොතිබීම හටගත්තු දෙයක්. දැන් ගොක්කත්ත තියෙදි පොල්ලත්තක් තියුණා. හරි. දැන් ඔන්න අතීතයේ ඔය අපි අවුරුදු ගානක් නැත්තම් දවස් ගානක් හරි දාලානේ. දැන් මොහොතක මොහොත වෙනස් වීම ගත්තහම මීට කලින් තිබුණ එක දැන් තියෙනවද? නෑ. මීට ක්ෂණයකට කලින් තිබුණ තත්ත්වේ නිරුද්ධයි. මේ මොහොතේ අලුත් දෙයක් හටගන්න. තව මොහොතකින් මේක නිරුද්ධයි තව දෙයක්. නැතුව මේ තියෙන දේ වෙනස් වෙනව නෙවෙයි. හරි? මෙහෙම පෙන්වන්න හේතු සකස් වෙනවා ඒ හින්දා පේනවා. අපි ඕකට දාගන්නවා නෑ නෑ මේ පොල්ලත්තක් තියෙන්නේ ඕක වෙනස් වෙනවා. ඒක සම්මතයි. එතන නෙවෙයි. ධාතු ස්වභාවයක් තිබුණා ඒක නිරුද්ධයි. අලුත් ධාතු ස්වභාවයක් හටගත්තා ඒක නිරුද්ධයි. ඔව් වෙනස් වෙනවා කියන එකේ අර්ථය හැංගිලා තියෙනවා. කවුද ඉන්නවා වෙනස් වෙනවා? අන්නේ ඉන්න එක්කෙනා තමයි අයින් කරගන්නේ. ඒක තමයි ආත්ම හැංගීම. ඔව් මේ මොහොතේ හේතුඵල නිසා පෙන්눔 කරන ස්වභාවයක් තියෙනවා. ඒකට කලින් එකේ සම්බන්ධයක් නැහැ. එයා නිරුද්ධ වෙලා අයවර. දැන් අපි සම්බන්ධ කරන්න ගිහිල්ලා තමයි මේ පැවැත්මක් දෙන්නේ. අර යමයි මේ වෙනස් වෙලා ආයි දැන් ඒ ඉන්නේ යාම කියන්න පුළුවන්. එහෙනම් ඒ නමම දෙන්න ඕන. වෙන කෙනෙකුත් නෙවෙයි. ඔව්. ඒ වෙනස් වීම තුළ ඒ කතාව තියෙනවා. ඔව්. හැබැයි කිසිම විදිහකට කියන්න බෑ මේ මෙයාමයි. යා නෙවෙයි කියන්නත් බෑ. ඔතන තියෙන්නේ හේතුඵල
සම්බන්ධතාවය.
ඔව් වෙනස් වීම කියනකොට හිතන්න එපා මේ තියෙන කෙනා වෙනස් වෙලා කියලා. එහෙම නෙමෙයි. මේක පෙර නොතිබීම හටගත්තු ස්වභාවයක්. දැන් දැర్శණය වෙන්නේ මීට මොහොතකට කලින් තිබුණ ස්වභාවෙ නෙවෙයි. පෙර නොතිබීම හටගත්තේ. හටගත්තේ කොහොමද? හේතුප්‍රත්‍ය. හේතුප්‍රත්‍යයන් නිසා හටගත්තා. හේතුප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධයි. දැන් අපි ඔය පේන ස්වභාවය සම්බන්ධ කරලා දෙන්න හදනවා මේ ආත්ම ස්වභාවය. මේ අර තියෙන එකමයි වෙනස් වෙන්නේ කියලා. මැරිච්ච ස්වභාවයක් දකින්නේ නැහැ. ඉතින් මැරුණා නම් ආයේ සම්බන්ධ කෙරෙන්නේ නැහැ. ඒ ස්වභාවය නිරුද්ධයි. මේට මොහොතකට කලින් තිබෙන ස්වභාවය නිරුද්ධයි. නිරුද්ධ බව පේන්නේ නැහැ අපිට. ඒ තිබුණේකමයි මේ වෙනස් වෙන්නේ. තිබුණේකමයි වෙනස් වෙන්නේ. කය කියා සම්බන්ධ කරලා. මේ මොහොතේ අත්දැකීමක් තිබුණේ. ඉතුරු ටික කිව්වේ හිතෙන්. අර තිබුණේකමයි වෙනස් වුනේ කියලා ඕ කතා ටික කියන්නේ හිතෙන්. මේ මොහොතේ වෙන්නේ ආයතනකින් අත්දකිනා මේ හේතුඵල විදියට. පටිච්ච සම්පන්න. ශරීරයත් ඔය ටිකම තමයි. ශරීරයත් බලන්න තියෙන්නේ ඔය ටිකමයි. මේ ශරීරය මීට අවුරුදු 5කට කලින් තිබුණ ශරීරයේ එක කොටසක්වත් දැන් තියෙනවා. නේ? එක ශරීරයක්වත් නැහැ. ඒක නිරුද්ධ වෙලා අලුත් ශරීර කොටස් දැන් තියෙනවා. හරි? ඒ ටිකට් හැබැයි අපි කියන අර ඉන්න කෙනාමයි මේ. ශරීරය එහෙම නැහැ. ශරීරය දැන් කිව්වේ අර දැන් ගන්න හුස්මකින් ජීවත් වෙන සෛල ටිකක් තියෙනවා. හරි. සමහර විට ඊළඟ හුස්ම එනකොට ඒ ටික නැහැ. අලුත් ටිකක්. අර පහනේ දැල්ල වගේ. ඒක තමයි දැන් ඔය ස්වභාවය දකින්නේ නැහැ. මේ ගන්න හුස්මෙන් ජීවත් වෙන ටිකක්. අර තෙල් ටිකෙන් පත්තු වෙන දැල්ලක් කියන එක තේින්නේ. අපි ඒ ටික සම්බන්ධ කරලා තනි දැල්ලක් කරමු. ඒ මොහොතේ පත්තු වෙන තෙල් ටිකක් කියන කතාව තේින්නේ. මේ තෙල් වගේ ගන්න මේ ගන්න හුස්ම. ඒ හුස්මෙන් පත්තු කරන දැල්ල තමයි මේ ශරීරය කියන්නේ. ඒ හුස්මෙන් ජීවත් වෙන ටික. ඒ ටික නිරුද්ධ වෙලා අලුත් ටිකක් හටගන්නවා ඊළඟ හුස්මේදී. ඒ ටික නිරුද්ධ වෙලා අලුත් ටිකක් හටගන්නවා. ඉතින් මේක අපිට ඇහැට පේන්නේ නැති තරම් වේගකින් වෙනවා.
නිකන් මුලක් වගේ රැඳිලා
තියෙනවා. හඳවන්නේ අපි. ඒ මෙහෙමයි. දැන් ඒකට සමාන ධාතු ස්වභාවයන් හටගන්න හේතු යෙදෙනවා. එහෙම ස්වභාවයක් තියෙනවා. ඒකට අදාළ ධාතු ස්වභාවයන් තමයි ඊළඟට හටගන්නේ. ඒකට අදාළ ධාතු ස්වභාවයන් තමයි ඊළඟට හටගන්නේ. හරි? දැන් ඒ ඥාතිය ස්වභාවයන් හටගෙන නිරුද්ධ වෙනවා. දැන් අපේ ඇහි තියෙන සෛල ටික ගත්තොත් ඒවට අදාළ ඒවමයි ආයේ හටගන්නේ. ඒ ඥාතිය ඒව නිරුද්ධ වෙනකොට ඒ ඥාතිය ඒව හටගන්නේ. හරි? ඒතර කූඹි පේලියක් යනකොට නේද? එකට ඉරක් තියනා වගේ පේන්නේ කුඹි ගොඩක් ඉන්නා වගේ පේන්නේ ලං වෙලා බලුවොත් තමයි මෙහෙන් එනවා මෙහෙන් යනවා කුඹි වහින්දා අපිට හිතෙනවා මේ එක කුඹි පේලියක් කියලා ඒ වෙනස් වීම පේන්නේ දැන් ආගේ දැන් ඕන දැන් දුමක් කෙනකොට ගින්දරකින් දුමක් කෙනකොට දුමක් තියනවා අපිට පේනවා කොයිලාවෙත් ඔක නැවතිලා නැහැ. ලං වෙලා හිටුත් අර මෙහෙන් එනවා මෙහෙන් යනවා. දැන් අපිට පේන්නේ තියනවා, දුමක් තියනවා කියලා පේනවා. ඒ තියෙන එකට තමයි අපි සම්මතය දාගන්නේ. තියනවා කියලා හිතන දේ. ඔව්. සම්මතයට දාගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ ඔය ඇති වෙන නැති වෙන ස්වභාවය දකිනකොට. අර මොහොතේ රළ කිව්වොත් ඒකේ වෙන්නේ වතුර උස් පහත් වීමක් විතරයි. ඒ වුණාට අපිට පේනවා මෙහෙම යන මොකද්ද ඔය. මෙහෙ යන දෙයක් නැහැ බැලුවම. ඒක එක තැන වතුර උස් පහත් වෙනවා. ඔගොල්ලෝ ඔය නිකන් බලා හිටියත් වෙනස් වෙන දෙයක දැන් අර ලයිට් පත්තු වෙවි නිවි නිවි යන ලයින් එකක් බැලුවොත් මේ එළිය යනවා වගේ පේන්නේ. එහෙමයි යන්නේ මේ බල්බ් එක පත්තු වෙනවා නිවි වෙනවා විතරයි ඒක දැන තියෙන්නේ. අපිට වෙන්නේ මොකද්ද ඔය යනවා. නේද? නිකන් රස් විහි දෙනවා. ඒක එකකට අනිත් එක වහලා බලා හිටියොත් පත්තු වෙනවා නිවි වෙනවා. පත්තු වෙනව නේද ඔච්චරයි මේ යන දෙයක් නේ හරි ඔන්න ඔය දිහා ටිකක් බලයි එහෙම යන දෙයක් තියෙනවා කියලා තමයි හිතෙන්නේ. නේද? අර දැන් තියෙනානේ අර LED අකුරු. ඔකේ ඇත්තටම වෙන්නේ මේ බල්බ් ටිකක් වෙන වෙනම තියෙන ටිකක්. ඕවා පත්තු වෙනවා නේද? අපිට පේන්නේ යනවා. මේක ඇත්තටම වෙන්නේ එකක් දිහා බලා හිටිය ලං වෙලා බලා ඉන්න එකක් දිහා. ටිකක් වෙලා පත්තු වෙලා තියෙනවා ඊට පස්සේ නිවෙන. මොකුත් යන්නේ නැහැ. නේද? නෑ යන එකට අපි සම්මතය දාගෙන ඕන නමක් දීලා ඒකට පැවැත්මක් වෙනවා. ඔය වගේ දෙයක් මේ කරලා තියෙනවා. මේ එක ආයතනකින්වත් එහෙම පැවතීමක් නෑ. පවතිනවා වගේ පෙන්නනවා විඤ්ඤාණය. විඥාණයෙන් තමයි අපිට කියන්නේ මෙහෙම තියෙනවායි කියලා. දැන් මොනවා හරි තියෙනවා කිව්වහම මේ විඥාණය කියපු දෙයක්. නැතුව එළියේ පවතින ස්වභාවය නෙවෙයි. දැන් ඔය අර ලයිට් වගේ තමයි දැන් ඇහෙන් දකිනවා. නේද? දැන් අර පොල්ලත්ත වුණා. ඇහෙන් දකිනවා කියන්නේ ලයිට් එක පත්තු වෙනවා වගේට. ලයිට් පත්තු වෙනවා නෙවෙයි. පත්තු වෙනවා නෙවෙයි. කිසිම තේරුමක් නැහැ ඔත. අපි දානවා තේරුමක් ඔබට. ක්ෂණිකව ගත්තු ටික සම්බන්ධ කරනවා. මේ කලින් තිබුණ එකමයි කියලා. කලින් තිබුණ එකයි මේකේ කිසිම සම්බන්ධයක් නැහැ. අපිට ඕන නම් සම්බන්ධයක් දෙන්නත් පුළුවන්. කොහොම දෙයක් වෙලා තියෙන්නේ. අපි ඕක සම්බන්ධ කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒකෙන් තමයි මේ ආත්ම දෘෂ්ටිය දෙන්නේ මේක පවතිනවායි කියන්නේ. නැත්තම් මේක අර නිවි නිවි පත්තු වෙන ස්වභාවයක් කියලා හිතන ඉස්සෙල්ලා එළියටයි දැන් එළියටයි කිසිම සම්බන්ධයක් නැහැ. හැම ආයතනෙම ඔය වගේ වැඩ කරන අර බල් පහක් නැත්තම් හයක් කියලා හිතන්න පුළුවන්. ඕක කලින් එකට කලින් තිබුණ එළියට දැන් තියෙන එළිය සම්බන්ධ කරන්නේ හැමක් වගේ වැඩක්. ඒ තමන්ට පේන්න තියෙන ඕන එකක් දිහා දාගෙන මේවා ටික සම්බන්ධ කරන්න මේ
වැඩේ.
ෆෑන් එක ඕන දෙයක්. කැඩි කැඩි ඇහෙන දැන් අර උදළු ගන්නවා. දැන් ඔය සද්ද ටික සම්බන්ධ කළොත් තමයි අපි උදළු ගන්නවා කියන්නේ. එක සද්දයක් විතරක් කරන් ඒකට කියන්න පුළුවන් උදළු ගන්නවා. බෑ එහෙම බෑ. ඔන්න ඔය වෙන් කිරීම කළොත් ඒ මොහොතේ හේතුඵලකින් හටගෙන නිරුද්ධ වෙන දෙයක් තියෙන ඇත්තට. ඒක කලින් එකටයි පස්සෙකටයි සම්බන්ධ කරලේ නැත්නම් තේරුමක් නැහැ. ඒ සම්බන්ධ කිරීමෙන් තමයි අපි තේරුම් ගන්නේ. අන්න ඒක පොඩ පොඩ නිකන් එක සද්දයක් විතරක් අහන්න එතන කලින් එකයි පස්සෙකටයි සම්බන්ධ නැහැ. ඇහුණා විතරයි නේ. ඒකට තේරුමක් නැහැ. සත්‍යයක්
තිබුණා.
සම්බන්ධ කිරීම තමයි පැවැත්ම කියන්නේ. පැවැත්ම තමයි භව. ඒකෙන් තමයි ඔක්කොම හටගස්සෙ. ඒ මොහොතේ හටගත්ත නිරුද්ධ නායි තේරුමක් දෙන්න දෙයක්. ඒ හට ගැනීමට හේතුඵල තියෙන. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත එහෙමම නිරුද්ධ. අන්න ඔතන තමයි ඇතිවීම නැතිවීම කියන්නේ. ආයතනේ හටගත්ත නිරුද්ධ. ඔව්. ශරීරය ගත්තොත් ගන්න හුස්ම ගන්න වාරයක අර දැන් හුස්මට අර මයින්හම වගේනේ දීලා තියෙන්නේ. මේක අදිනකොට අර අඟුරු ටික රත් වෙනවා. අනිත් පැත්තට යනකොට කළු වෙනවා. ආයි පිපිනකොට යන ගිනියන් වෙනවා ආයි කළු. නොය වැඩේ තමයි මේ ශරීරය ඇතුලේ. හුස්මෙන් පිබිනකොට පණ තියෙනවා. දානකොට නෑ. අන්නව හිතන්නකො. හැම හුස්මකම උපදිනවා මැරෙනවා. උපදිනවා මැරෙනවා. උපදිනවා මැරෙනවා. ආයි කතා ගන්න. ඔව්. අර තිබුණ එක මැරුණා. ආයි දාන්නේ අපි මේක සම්බන්ධ කරලා. අලුතෙන් ඉපදුණා. අලුත් කෙනෙක් ඉපදුනා යා මැරෙනවා. අලුත් කෙනෙක් උපදිනවා යා මැරෙනවා. මමයි ඉන්නා නෙමෙයි. කලින් එකට සම්බන්ධයක් නැහැ දැන් තියෙන්නේ. ඔව්. ඇති වුණේ හේතු ප්‍රත්‍යයෙන්. හේතු ප්‍රත්‍ය නැති වෙනකොට නිරුද්ධ. ඔව් අපිට ඔක වෙන් කරගන්න බෑ මේ එකක් වේගෙ වැඩි හින්දා අනිත් එක අපි බලන්න පුරුදු වෙලා නැති නිසා බලන්න පුරුදු වෙනකොට ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ ආයතනේ ආයතනේ ඒ ඒ මොහොතේ දකින්න පුළුවන් හරි ඒක තමයි කැමැති එකකින් නිකන් බලා ඉන්න කක් විහාර සත්‍යය අහගෙන ඉන්න පුළුවන් නේද? මේ තේරුමක් නැති ඇහෙනා විතරයි. ඒවා වෙන් කළොත්. නේද? එකකින් එකක් වෙන් කළොත්. සම්බන්ධ කළොත් අන්න කුරුල්ලෙක් කෑ ගහනවා. මම සත්‍යයක් ඇති වුණා නැති වුණා කියන කණක් හිතනවා සත්‍යය වුණා කියලා. ඒකට කලින් සත්‍යයට සම්බන්ධ කරන්න ගියොත් තමයි ඔය වැරද්ද.
මුලිකයන්
සම්බන්ධ කරගන්න. ඔව්. නැත්තම් අපිට තේරුමක් දෙන්න බෑ. ඇහුණා නෑ.
කැටි කැටි.
ඔව්. එහෙනම් තනි සද්දයක් නෙමෙයි. මේ සද්දේ ඊට කලින් සද්දේ සම්බන්ධයක් නෑ. අපි තමයි සම්බන්ධ කරන්නේ සම්බන්ධයෙන්. අපේ හිත. නැත්තම් අර හේතුඵල විදිහට ඇතිවෙනා ඒක නෙමෙයි. ඔක ටිකක් නිකන් අහගෙන ඉන්න. ඇහෙනවා එච්චරයි. ඔව් එහෙනම්. ඇසීමක් දැකීමක්. එකම දකිනවා කියලා හිතන්නේ නැහැ. කලින් දැක්මයි දැන් දැක්මයි දෙක. සිද්ධි දෙක. ඒ හිත දැන් නිරුද්ධ වෙලා ඉවරයි ඉස්සෙල්ලා. ඒක අත්දැක තියෙන මේ අලුත් හිත. රේතෙල් ටික පිච්චිලා ඒකට දැන් අපි ඒකත් ඇහෙනවා
මේ
කයට දැනීමක් තියෙනවා එන්නට කය ඉතින් අර මගේ නෙමෙයි. දැන් සද්දේ ඇහුණාට සද්දේ මගේ නෙමෙයි. සද්දේ එළියේ නෙදී.
කයත්
එළියේ තමයි. වේදනාවත් එළියේ තියනවා කියලා දැනෙන්නේ කයා පැත්තකට ගන්නකො. දැනෙනවා තමයි. ඒක මගේ කරගත්තේ නැත්තම්. විඥාන වේදනාව නාසිකය දැම්මොත් මට ඒක දැනෙන්නේ වේදනාව දිහා ඉතින් ඒ බලන්න විදි තමයි
දැනෙන්නේ
ශරීරයේ හැටියක් දැනෙන්නේ ශරීරයේ අපි මගේ කරගෙන ඉන්නකම් ඕක මට දැනෙනවා කියලා හිතෙන්නේ නේ මගේ කකුලට තමයි රිදෙන්නේ ශරීරයට රිදෙනවා නෙමෙයි වේදනාව අයිති කරනවා මගේ කකුලට හේතුඵල විදිහට වේදනාවක් ආවා නෙවෙයි අපි දාගන්නේ මගේ කකුල විදිහට නේ ඒ මගේ කෑල්ල අයින් කරලා වේදනාව කාය ස්පර්ශ කාය ආයතනට ස්පර්ශයක් කරන විඥානය පහළ වුණා දැන් ඒකට අපි දෙන නම තමයි මට විදෙන ඒක වේදනාව ටිකක් අමාරුයි මේ දැනෙන දේ හින්දා වෙයි බලන්න බැරි දෙයක් නෙවෙයි ඒ වේදනාව දිහා බලා ඉන්න කියන්නේ ඒකට. කකුලේ රිදීම දිහා බලා ඉන්න මුලින් වෙන්නේ ඒක වැඩි කරනවා. ඒ මගේ ගතියෙන් තමයි වේදනාව වැඩි කරන්නේ. ටිකක් වෙලා ඉතින් අමාරුවෙන් හරි බලා ඉන්නකොට ඕක නැති වෙලා යනවා ඉතින්. එළියේ තියෙන සද්දයක් දිහා අහන් ඉන්නා වගේ වේදනාව පැත්තක ඉඳලා අරහි වේදනාවක් තියෙනවා. වේදනාව බාහිර.
සේ
තන වේදනාව තියෙනවා කියලා දැන් තියෙනවා.
තියෙනවා ඉතින් ඇති වෙනා
නේද? ඒක තියෙනවා. දැන් අර දැන් එළියේ සද්දේ ෆෑන් එකේ සද්දේ තියෙනවා. ඇති වෙනවා නැති වෙනවා හරි ඒක බාහිරයි. ඒක මම නෙමෙයි, මගේ නෙමෙයි.
මට දැනෙනවා.
මට දැනෙනවා. ඒක දැනගන්නවා. දැන් සද්දේ තියෙනවා කියලා දැනගන්නවා. දැනගත්තට ඒක මගේ කරගන්නේ නැහැ. ඔය සද්දේ තිබුණා. දැන් සද්දෙට ඕන නම් තරහ ගන්නත් පුළුවන්. මොන කරදරයක්ද භාවනා කරන්නේ. මේ නේද සද්දෙට ඔය සද්දේ දිහට තියෙන්න ආරෙන්නත් පුළුවන්. සද්දේ ඔය තිබුණායි මම මගේ භාවනා කරා. සද්දෙත් එහෙම. ස්වභාවයක්. වේදනාව කියන්නේ ස්වභාවයක්. ඒක සැපද්ද දුකද්ද කියලා දාන්නේ කයි ස්වභාවය.
ශරීරයටයි
තියෙන ස්වභාවය. ඔව්. කනකොට බලන්නකො ඔන්න තිත්තක් දැනෙනකොට තිත්ත කියන්නේ මොකද්ද කියන ස්වභාවය. දැන් රස කියන්නේ ස්වභාවය. මේ අපි නම දාගත්තට මේකට මම කැමතිද නැද්ද කියලා දාගන්න එක වෙනම වැඩ. දැනෙන එක වෙනම වැඩ. ඔව්. ඒක අපි සම්මතෙන් දාගත්තු දෙයක්. දැන් සමහර විට ඕගොල්ලෝ පොඩි කාලේ කරවිල කන්න කැමති නෑ. දැන් හරි කැමති. ඒ කාලේ දැනෙන වේදනාව තමයි දැනුනේ. වේදනාව නෙමෙයි වෙනස් වුනේ. දැනෙන ස්වභාවය නෙමෙයි වෙනස් වුනේ. ඒක මේ හිත ගන්න නැහැ. හරිද? සමහර ගඳයි කියපු දේ තව කාලයක සුවඳ වෙන්න පුළුවන්. නැත්තම් තව කෙනෙක් හොඳයි කියන දේ තව කෙනෙකුට ඒක නරක වෙන්න පුළුවන්. හේ. තේ ඒක බලන්න ඒක ඕක තමයි හොයාගන්න අමාරු දෙ. මේ හිතෙන් මේක කරන්න. වේදනාව වේදනාව විදිහට දකින්න අපිට අමාරුයි. අපේ පුරුද්ද තියෙන්නේ වේදනාව මගේ වේදනාව කරගෙන
ප්‍රබල
දැනීමක්. ඇත්තටම වේදනාව අමාරුයි ටිකක්. වේදනාව දිහා බලා ඉන්න එක සාමාන්‍යයෙන් අමාරුයි. හැබැයි ඒක බලා ඉන්න පුරුදු වෙන්නේ දැන් කොයිලායේ හරි ඒක වේදනාව වේදනාව විදිහට දකිනකොට මට ආйти නෙවෙයි කියලා දැක්කොත් බලා ඉන්න පුළුවන්. ඊට පස්සේ ඒක ඔහේ තව එකක් වගේ තියෙනවා. පුරු වෙනවා. අපිට දරන්න බැරි කමක් එන්නේ නැහැ. යන්තම් වේදනාව තියෙයි ඊට පස්සේ ඒකත් නැති වෙලා යනවා. අපේ අවධානය උකට යන්නේ නැත්නම් ඒක දැනෙන්නේ නැහැ. අවධානය යනකොට නෙදන්නේ. දැන් ඉන්නකොටත් සමහර වෙලාවට වේදනාව දැනෙනවා සමහර වෙලාවට නැහැ. අපි ඉන්නේ එක විදිහට. මම ඉන්නේ එක විදිහටම. සමහර වෙලාවට කකුල රිදෙනවා සමහර වෙලාවට නැහැ. අවධානය යනකොට තමයි රිදෙන්නේ. අවධානය වෙන එකක නම් තියෙන්නේ ඕක දැනෙන්නේ. සමාධියෙන් කරන්නේ ඕක. මේ සමාධි භාවනා අරමුණටම හිත යොමු වෙනකොට වේදනාව දැනෙන්නේ නැතුව යනවා. වේදනාව නැති වෙනව නෙමෙයි. එතෙන්ට අවධානය යන්නේ. මට රිදෙනවා කියලා බලනකොට ඉන්නම බෑයි. ඉරියව වෙනස් කරන්න ඕන. මේ එතකොට මගේ කියලා දැනෙනවා. මට ටිකක් රිදීම දිහා අමාරුවෙන් හරි බලා ඉන්න පුළුවන් නම් මුලදී අමාරුයි. එහෙනම් ටික ටිකක් බලා ඉන්නකොට පේනවා ඒක දැනෙන්නේ නැති ගන්නට. ඇති නේද දැන්? මේ කාලේ තුල අපි සතුටු වෙන්න පුළුවන්. කුසල් සම්භාරයක් ප්‍රස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් ගොඩාක් ප්‍රස් කරගත්තා ඒවා මහානිසංස කුසල්. ඒ නිවන් දකින්න තාක්කල්ම විපාක දෙන්න පුළුවන් ශක්තියක් තියෙන මහානිසංස කුසල් කියලා සතුටු වෙන්න පුළුවන්. පින් ගොඩාක් ප්‍රස් කරගත්ත වෙලාවක පින් අනුමෝදන් කරන්න පුළුවන්. මේ පින් කැමැති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්වා, දිවිසුරු වැඩි දියුණු කරගනිත්වා, සතුටටපත් වෙන්න කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ දෙවියෝ සතුටටපත් වෙලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නව මේ පින් හේතු වාසනාවෙන්. ඒ වගේම අපවත් අපේ පවුල්වල සමාවක් යම් කිසි දුකක් කරදරයක් බාධකයක් අපල උපත්‍රවයක් වෙන්න තියෙනවා. ඒවයින් අපව ආරක්ෂා කරන්න කියලා දෙවි දේවතාවුන්ට පින් අනුමෝදන් කරමු. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. මළගිය අය පින් බලාපොරොත්තුෙන් ඉන්නා නම් මේ පින් අනුමෝදන් වත්තා. හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබන්නා මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රස කරගත්තු පින් වල බලයෙන් අපට නිවන් අවබෝධ වෙනකම්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ පා ධර්ම මාර්ගයේ පෙන්වල දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන ගත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන ගත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිබ්බාන පත්තිය. අපේ මේ නොදැනුවත්කම අවිද්‍යාව හින්දා කරන සංඛාර චේතන. මේ සබ්බේ සංඛාරා අනිච්ඡාති බව අවබෝධ වෙන්නේ. ඒවා දුකටපත් කරන දුක්ඛාති බව අවබෝධ වෙන්නේ ඇත්ත ඇති හැටියට. ඒ වගේ මේ හිතට අරුමෙන සබ්බේ ධම්මා අනාත්තාති බව අවබෝධ වෙන යදා පඤ්ඤාය පස්සති. එතකොට මේ හින්දා යම් කිසි දුකක් ඇති වෙනවා නම් මේ අනවබෝධයේ හින්දා ඒ දුකේ කලකිරීලා අපහරිනවා. අතනින් බින්දති දුක්ඛේ. ඒක තමයි විසුද්ධියට මාර්ගය වෙන්නේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අතනින් බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. අතනින් බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති. අතනින් බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු.